අපේ පළවෙනි අංකයේ තියෙන්නේ ස්වාමින් වහන්සේ සතිමත් වීම පිළිබඳව අපට කරන ලබන ධර්ම දේශනාවයි. අනතුරුව අපේ වැඩසටහන කෙටියෙන් හඳුන්වා දීමකුත්, ඉන් අනතුරුව ඔබ විසින් ඉදිරිපත් කර ඇති සතිමත් වීම පිළිබඳ වාර්තා සහ අත්දැකීම් ස්වාමින් වහන්සේට ඉදිරිපත් කර උපදෙස් ලබා ගැනීම සිදු කරනු ලබනවා. ඒ වගේම ඔබට වාර්ෂිකව ඔබේ ගැටලු, සතිමත් වීම පිළිබඳ ඇති ගැටලු ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ ප්‍රමාණය කෙටි හැඳින්වීම. මං ඉතා ගෞරවයෙන් ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා ධර්ම දේශනාව පවත්වන ලෙස. අවසරයි ස්වාමින් වහන්ස.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. කතමේ ඒකෝ ධම්මෝ පරිඤ්ඤයෝ පස්සෝ සාසවෝ උපාදානියෝ අයං ඒකෝ ධම්මෝ පරිඤ්ඤයෝ තී.
සාදු සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්වතුනි, අපි යම් කිසි විදියක ප්‍රතිපදාවක මේ විදියේ පුහුණුවක යෙදෙනකොට අන්න ඒ පුහුණුව සම්බන්ධ මඟ පෙන්වීමක්, එහෙම නැත්නම් මේ පුහුණුවේදී අපි ඉලක්ක කළ යුතු දෙයක් පිළිබඳ එක එක විදියට නොයෙකුත් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නුම් කරනවා. මේ භාවනාවකදී වැඩි යුත්තේ මොකද්ද, මේ භාවනාවකදී පිරිසිඳ දැනගත යුත්තේ මොකද්ද කියලා නැවත නැවත මෙන්න මේ විදියට මඟ පෙන්වීමක් සිද්ධ කරනවා. ඉතින් මේ වගේ කරපු මඟ පෙන්වීමක් තමයි අද දවසේ මේ ඉදිරියෙන් තියාගත්ත කොටසත්. එතන සඳහන් වෙන්නේ යම් කිසි ආකාරයක මේ එක් ධර්මයක් කියන අදහසින් මේ එක් ධර්මය පිරිසිඳ දැනගත්තොත්, හත්පස දැනගත්තොත් අන්න එතකොට මේ ප්‍රතිපදාව සම්පූර්ණ වෙනවා. එහෙම නැත්නම් මේ ප්‍රතිපදාව සඳහා අවශ්‍ය කමඨහනක් වගේ එකක් තමයි මේ ලබා දෙන්නේ. අන්න ඒ කමඨහන මොකද්ද, ඒ ලබා දුන්න උපදේශ මොකද්ද කියලා අපි පොඩ්ඩක් විමසලා බලමු. එතකොට ඒක කියන්නේ අහන්නේ කතමේ ඒකෝ ධම්මෝ පරිඤ්ඤයෝති, මේ කවරනම් එක් ධර්මයක් පිරිසිඳ දැනගත යුතුද, හත්පස දැනගත යුතුද කියලා තමයි අහන්නේ. ප්‍රශ්නයක් අහලා ඒ විදිහට ප්‍රශ්නයක් නගලා ඒ ප්‍රශ්නෙට පිළිතුර විදිහට මෙන්න මෙහෙම එකක් කියනවා. මොකද්ද? පස්සෝ සාසවෝ උපාදානියෝ. අන්න ඒ විදිහේ අදහසක් ඉදිරිපත් කළා. ඊට පස්සේ කියනවා අයං ඒකෝ ධම්මෝ පරිඤ්ඤයෝති, මෙන්න මේ එක් ධර්මය හත්පස පිරිසිඳ දැනගත යුතුයි කියන අදහසින් තමයි ඉදිරිපත් කරන්නේ. එතකොට මොකද්ද මේ කියන්නේ? පස්සෝ සාසව උපාදානියෝ, මේ ආශ්‍රව කෙලෙස් සහ මේ උපාදානයට හේතු වෙන්නේ ස්පර්ශය කියන මෙන්න මේ ධර්මය දැනගන්න, පිරිසිඳ දැනගන්න කියලා තමයි මේ බුදුරජාණන් වහන්සේ මඟ පෙන්වීමක් සිද්ධ කරන්නේ. මෙන්න මේ විදියට ස්පර්ශය නැමැති දෙය හේතුවෙන්, ඒ ධර්මතාවය හේතුවෙන් අන්න ආශ්‍රව සහ උපාදාන දැඩි ග්‍රහණ ඇති වෙනවා කියලා ඔන්න ප්‍රකාශ කරනවා. මේ විදිහේ මතක් කිරීමක් සිද්ධ කරනවා. ඉතින් මෙන්න මේ විදිහේ කී දෙයක් පිළිබඳ කොහොමද අපි අපේ ප්‍රතිපදාවට සම්බන්ධ කරලා පැහැදිලි කරගන්නේ, ලං කරගන්නේ කියන විමසීම තමයි අපි කරන්න හදන්නේ. දැන් මෙතන වචන කිහිපයක් සඳහන් වෙනවා, ස්පර්ශය කියලා, ඊට පස්සේ ආශ්‍රව සාසව, ඊට පස්සේ උපාදාන. උපාදාන කියන ඔන්න ඔය වචන ටික සඳහන් වෙනවා. එතකොට මෙන්න මේ වචනත් එක්ක හරඹ කරනකොට, වචනත් එක්ක පැටලෙනකොට ගොඩක් කෙනෙක්ට ප්‍රශ්නකාරී ස්වභාවයක්, ගැටලුකාරී ස්වභාවයක් මතුවෙන්න පුළුවන්. කොහොමද මේ වගේ දෙයක් මම හරියට දැනගන්නේ, මේ කියන දේ මගේ ජීවිතයට ලං කරගන්නේ කොහොමද කියලා මේ විදිහේ විමසීමක්, ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවනි. ඉතින් අපි ඒ වගේ කෙනෙක්ට මෙන්න මේ විදිහේ අදහසක් දෙමු. දැන් මෙතන සමහර විට අලුතෙන් ආපු කෙනෙකුත් ඉන්න පුළුවන්, වදන ඇත්තොත් ඇති. එතකොට මේ හැම දිනාටම යම් කිසි විදියක අසාධාරණයක් නොවන විදිහේ මතක් කර ගැනීමක් අපි කරගමු. දැන් එතකොට දැන් මේක කියන්නේ පිරිසිඳ දැන ගැනීමක් පිළිබඳනේ, හත්පස දැන ගැනීමක් පිළිබඳනේ. පරිඤ්ඤයෝ කියල තමයි සඳහන් වෙන්නේ, පිරිසිඳ දැන ගන්නවා. මේ කවරනම් මේ ධර්මයක් පිරිසිඳ දැන ගන්නවද කියලා තමයි, දැනගත යුතුද කියලා තමයි භාග්‍යතුන් වහන්සේ අහන්නේ. එතකොට මේ වගේ දෙයකට බැස ගන්න කෙනෙක් මේ වචන පටලෝගන පටලෝ ගන්න තියෙන ඉඩකඩ බොහෝ වැඩි. ආශ්‍රව ස්පර්ශ උපාදාන කියන වෙන්නේ මේ වගේ වචන කිහිපයක් මේ තුළ සඳහන් වෙනවා. එතකොට දැන් ඒ වගේ කෙනෙක්ට කොහොමද අපි මේ පිරිසිඳ දැන ගැනීම කියලා දෙන්නේ කියන විමසීම අපි ළඟ තියෙනවානේ. කොහොමද ඒ කෙනෙක්ට පැහැදිලි කරලා දෙන්නේ කියලා ප්‍රශ්නේ අපි ළඟ තියෙනවානේ. ඉතින් ඒ සඳහා මම මෙහෙම කියන්නම්. දැන් අර පහුගිය දවසක රිට්‍රීට් එකක, ඒක ඉන්දියා 70ක් විතර පිරිසක් ඉන්දියා, ඒකින් 30කට ආසන්න පිරිසක් අලුත්. එතකොට මෙන්න මෙහෙම 70ක වගේ පිරිසක්, 30ක් විතර අලුත් පිරිසක්. ඒගොල්ලන් සාමාන්‍ය වැඩසටහනක් පටන් ගන්නකොට මූලික උපදෙස් මාලාවක් ලබා දෙනවා. මෙන්න මෙහෙම සිහිය පුරුදු කරන්න, සිහියෙන් ඇවිදින්න, වාඩි වෙලා ඉන්න, තම තමුන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරන්න කියලා. ඉතින් එහෙම කිව්වට මොකද, දවසක් දෙකක් වගේ යනකොට දෙවනි දවසේ වගේ අන්න මේ අලුතෙන් ආපු එක්කෙනෙක් එයාගේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. එතකොට එයා අරගොල්ල වගේ කමටහන් වාර්තා ලියලා නැහැ, ප්‍රශ්නේ ලිඛිතව ඉදිරිපත් කළත් නැහැ. ඒ වෙනුවට එයා කියනවා මේ සම්මුඛ වෙලා අහන්න කැමති, ප්‍රශ්නයක් තියෙනවා අහන්න කැමති කියලා ඔන්න විදිහේ දෙයක් කිව්වා. ඉතින් කොහොමත් ඉන්දිය හදිස්සියක ඊට පස්සේ මොකද්ද කියලා අහුවාම ඔන්න අහනවා අමුතු විදිහේ ප්‍රශ්න කිහිපයක්. තනිකර අර නිකන් අර පොතකින් හැදෑරුව කෙනෙක් අහන වගේ ප්‍රශ්න තමයි අහන්නේ. මොකද්ද එකක් ඇහුවා, මේක මේ හිත කියනවාද, ආත්මය කියනවාද, සෝල් කියනවාද, මයින් කියනවාද කියලා ඔන්නඔහම එකක් ඇහුවා. ඉතින් ඒ ප්‍රශ්නේ ආපු ගමන් මගේ ට්‍රැක් එක කොහොමත් මාරු වුණා. එතනින් එහාට ඉතින් ඉතුරු ටික අහන ස්වභාවයක නෙමෙයි ඉන්දියේ. ඊට පස්සේ දැන් එකක් අහලා උත්තර දෙයි කියලා බලා ඉන්නවා. හරි, තව ප්‍රශ්න තියෙනවද? ආ, දෙවෙනි එකකුත් තියෙනවා. දෙවෙනි එක මොකද්ද කියලා තව මොකද්ද ඔය එකක් ඇහුවා. තවත් තියෙනවද? තුන්වෙනි එකකුත් තියෙනවා. ආ, මෙනින්දට යනකොට සිහියට මොකද වෙන්නේ කියලා අහනවා. ඉතින් ඔන්න ඔය වගේ නොයෙකුත් ප්‍රශ්න තියෙන්න පුළුවන් එක එක්කෙනාට මේ පොත්වලින් කෑලි කෑලි අහුලගෙන හදාගත්ත ඒවා. ඉතින් ওই විදිහේ දේවල් තියෙන්න පුළුවන්. මේ නොදන්නා වචන හරඹ කරනවා අපි, නොදන්නා වචන පටලවනවා අපි. නමුත් අන්න මේ ප්‍රතිපදාවට බැසගත යුතු විදිහක් තියෙනවා. ඒක නිසා ඉතින් ඒ වගේ ප්‍රශ්න ඇහුවාට ඉතින් උත්තර ලැබෙන්නේ නැහැනේ. ඒකනේ ප්‍රශ්නේ. උත්තර ලැබෙන්නේ නැහැ. උත්තර ලැබෙන්නේ නැහැ. ඉතින් මම කිව්වේ හරි ඔය ඔක්කොම පැත්තකින් තියන්නකෝ. ඔය සෝ ආත්ම කතා, සෝල් කතා මේ නිකන් අර නිකන් පොට්ටපාදගේ සූත්‍ර දේශනාවේ තියෙන ඒවානේ. එච්චර ගැඹුරට යන්න ඕනේ නැහැ. ඔයා ඉස්සෙල්ලා ආත්ම කතා කරන්න කලින් මේ සෝල් කතා කරන්න කලින් නිකන් එක පියවරක් සිහියෙන් තියලා ඒක ගැන කියන්න පුළුවන්ද කියලා බලන්නකෝ. එතනින් බැස ගන්නකෝ. අර නිකන් හරියට නිකන් ගඟකට බැස ගන්න අර තොටක් තියනවා කියලා කියන්නේ. තොටින් නොතොටින් කියලා භාග්‍යතුන් වහන්සේ කියන්නේ. ආ, මේ ගඟකට බැස ගන්න තොටක් තියෙනවා. ආ, ඒ තොට වගේ පැයක් සක්මන් කළ එක පියවරක් මට සිහියෙන් තියාගන්න පුළුවන් වුණා. ඒ පියවර දැනුනේ මෙහෙමයි. අන්න ඒක තමයි ওই ප්‍රශ්නවලට උත්තර හොයන්න ගන්න තියෙන ආරම්භය. පැයක් වාඩි වෙලා ඉඳියා මට එක හුස්මක් සිහියෙන් බලා ගන්න පුළුවන් වුණා. ඒ හුස්ම දැනුනේ මෙහෙමයි කියලා අන්න එතනින් පටන් ගන්න පුළුවන් නම් ඒක තමයි ওই ප්‍රශ්නවලට උත්තර හොයාගන්න තියෙන ආරම්භය. ඉතින් ඒ විදිහ එකක් කියුවාම සතුටු වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. සතුටු වෙන්නේ නැහැ. එහෙම නිකන් සතුටක් නැහැ. නමුත් ඉතින් බාරගෙන නිහඬ වුණා. ඊට වැඩිය කරන්න දෙයක්වත් නැහැ කොහොමත්. මොකද අර වෙනම ලයින් එකකින් එන්නේ. එතකොට ඒ වෙලාවට කියන්න ඕනේ, හරි ඔය ඔක්කොම ටික තියලා ඔයා එක පියවරක් තියලා පෙන්නන්නකෝ. ඔය නිකන් අවසාන ඉලක්ක ගැන කතා කරන්නේ නැතුව මේක මේ මනස කියනවාද, මේකට මේ ආත්මය කියනවාද, මේක මේ ස්ථිර පැවැත්මක් තියනවාද, එහෙම එකක් නැද්ද කියලා ඔය වගේ කතන්දර කතා කරන්න කලින් මේ ඉස්සෙල්ලා මුලින් මේ පියවරක් සිහින් තියලා ඒක ගැන කියන්නකෝ. ඒ විදිහට නිකන් අර මේ ඝනක රාමුවක මේ බෝලේ මේ කළා පුරුදු වෙන්නකෝ ඉස්සෙල්ලා. ඊට පස්සේ බැරිය කැල්කියුලස් කරන්න. කෙලින්ම කැල්කියුලස් වලට නේ බැහැ ගන්න හදන. මේකනේ තියෙන අවුල. ඉතින් එන්නේ විදිහේ මතක් කිරීමක් කරන්න වෙනවා. එහෙම නැතුව අමාරුයි. ඉතින් ඒ ප්‍රශ්න අහන්නම හුරු වෙච්ච පුරුදු වෙච්ච කට්ටියක් ඉන්නවනේ. මගේ නම් සාමාන්‍ය එච්චර ඉතින් ප්‍රශ්න අහන ස්වභාවයක් නැහැ. නමුතර ඒ දවස්වල නිකන් අර මේ කටිගුරුන් දයාමුදුරන්ගේ බණ අහලා හරි මේ ආසාවක් තියෙන ස්වාමීන් වහන්සේ ඒ කියන කතාවලට. ඉතින් මං ඉදා ඉඳි අපවත් වෙලා කියලා ඔය රැකියාව කරන කාලේ බලනකොට ජීවතුන් අතර ඉන්නවා කියලා දැනගන්න ලැබුණා. ඊට පස්සේ දවසක් නිකන් හොයාගෙන ගියා. ඉතින් උන්වහන්සේ හම්බෙන්න යනකොට උන්වහන්සේ එන නිකන් ගොඩාක් විස්තර සහිත ඔය කරුණු කාරණා කියනකොට ඉතින් මොනවා හරි ගිහිල්ලා අහන්නත් එපැයි. ඉතින් අහන්න එකකුත් හිතාගෙන ගියා. අනේ ගිහිල්ලා බලනකොට මේ ග්‍රීන් ටී එකකුත් අරගෙන ගිහිල්ලා බලනකොට ඇට කටු ටික විතරයි ස්වාමීන් වහන්සේගේ. ඈ අර නිකන් දැක්කහම අඳුරන්න බෑ කටහඬෙන් ඇඳිනව හැකි. කටහඬෙන් ඇඳිනව හැකි. ඉතින් ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ දැක්කම ප්‍රශ්නේ හැමම මේ ලොප්පෙලා ගියා. ප්‍රශ්නේ අහන්න ඉඩක් කඩක් අවස්ථාවක් අදහසක් ආවේ නෑ අර ස්වාමීන් වහන්සේ දැක්කම. ඊට පස්සේ පස්සේ දවසක ආපහු ගියා. එදා නෙස්තමෝල්නේ මොනවද සස්වජන් අරගෙන ගියා. අනේ එතකොට තවත් ලෙඩ වෙලා ඉස්සෙල්ල තරංවත් කතා කරගන්න බෑ. වචන දෙකකට තුන් පාරක් විතර කහිනවා. ඉතින් එදත් තෝම ඒ ප්‍රශ්නේ පැත්තක තියලා ආපහු පොඩ්ඩක් වෙලා මිඳලා ගත කරලා හැරිලා ආවා. ඉතින් ඒ වගේ නිකන් ඇහුවට එහෙම අපිට දැන හඳුනගන්න අමාරුයි මේ ප්‍රතිපදාව. ඒ විදිහේ ක්‍රමවේදයකට අමාරුයි. ඒකින්ද කියන්න තියෙන්නේ ඔය මොන ප්‍රශ්නේ ඇහුවත් අපිට දෙන උත්තරේ හරිද වැරදිද කියලා වෙරිෆයි කරන්න පුළුවන්ද? වෙන කෙනෙක් කියන එකක් හරිද වැරදිද කියලා වෙරිෆයි කරන්න පුළුවන්ද? එහෙම කරන්න හැකියාවක් නැහැ. අර දැන් කාලේ කට්ටිය රහතන් වහන්සේලා හොයාගෙන මේ ලෝකේ පුරා සංචාරය කරනවා. රහතෙක්ද ඔබ රහතෙක්ද කියලා හොයනවා හැමෝගෙම රෙද්ද උස බල බල යනවා රහතෙක්ද කියලා. ඉතින් ඔය සංචාරය කරන වෙලාවේ කවුරු රහතෙක් කිව්වත් අපිට පුළුවන් ද වෙරිෆයි කරන්න යාගේ රහත් බව? නෑ, එහෙම හැකියාවක් නෑ. හොඳම දේ තමයි ඔය සංචාරය කරන වෙලාවේ ඔය අනුන්ගේ රෙද්ද උස රහත්තු වෙන වෙලාවේ තමුන්ගේ රෙද්ද උසල බැලුවා නම් අන්න එතකොට ඒ විදිහේ පරීක්ෂාවකින් ඇත්තටම රහතෙක් හොයාගන්න පුළුවන් හැකියාවක් විභවයක් මතු වෙලා එනවා. අන්න තමුන් ගැන පරීක්ෂාවක් කරනවා, බාහිර ලෝකෙ ගැන නෙමෙයි. අන්න ඒ තමුන් ගැන පරීක්ෂාව තුළින් ඇත්තටම වෙරිෆයි කරගන්න පුළුවන් මේ ප්‍රතිපදාව. මගේ තුළින් මම මේ ප්‍රතිපදාව වෙරිෆයි කරනවා. රහතන් වහන්සේ කෙනෙක් ඔන්නම් මගේ තුළින් මම රහතන් වහන්සේ කෙනෙක් හොයාගන්න උත්සාහ ගන්නවා. අන්න ඒක තමයි නියම ක්‍රමය. එතකොට ඒ වගේ නියම ක්‍රමවේදයකට මේ ප්‍රතිපදාව ආරම්භ කරන්න යෙදෙන්න කැමති කෙනෙක්ට අපිට මෙන්න මේ අද දවසේ කී මේ පිරිසිඳ දැනගැනීමේ කතාව පිළිබඳ මේ විදිහේ මඟ පෙන්වීමක් කළ හැකි. හරි, එයාට කියනවා අපි මේ ඇවිදින ගමන් මේ පියවර දැනෙනවා. අන්නේ දැනෙන පියවර මුලදී අල්ලන්නත් අමාරුයි. නමුත් ටික දවසක් උත්සාහ කරනකොට හොඳට පියවර කීපයක් සිහියෙන් යන්න පුළුවන් හැකියාවක් මතුවෙලා එනවා. වාඩි වෙලා ඉන්නකොට හුස්ම දැනෙනවා, නැත්නම් බඩ පිම්බෙනවා හැකිලෙනවා දැනෙනවා. ඒක අල්ලගන්නත් මුලදී අමාරුයි. නමුත් ටික දවසක් කරනකොට හුස්ම කීපයක් අපහසුාවක් නැතුව බලන්න පුළුවන් හැකියාවක් මතුවෙලා එනවා. එතකොට අපි මෙයාට කියනවා මෙහෙම පියවර දැනෙනවා හැවිදිනකොට, හුස්ම දැනෙනවා වාඩි වෙලා ඉන්නකොට. පුළුවන්ද ඔන්න ඔය හුස්මේ හාත්පස දැකගන්න? දැන් මේකේ කියන්නේ පරිඤ්ඤයෝ, පිරිසිඳ දැනගන්නවා, හාත්පස දැනගන්නවා කියන අදහස තමයි තියෙන්නේ. එතකොට මේ පිරිසිඳ දැනගන්න පුළුවන්ද හුස්ම? පිරිසිඳ දැනගන්න පුළුවන්ද මේ පියවර කියලා තමයි මේ තැනැත්තාගෙන් විමසන්න ඕනේ. මේ හුස්මේ නැමැති අරමුණේ හාත්පස දැනගන්න පුළුවන්ද? හාත්පස දැනගන්න පුළුවන්ද? මේ ස්පර්ශය පිළිබඳ හාත්පස දැනගන්න කලින්, ආශ්‍රව පිළිබඳ හාත්පස දැනගන්න කලින්, උපාදානය පිළිබඳ හාත්පස දැනගන්න කලින්, ඒවට බැස ගන්න කලින් මේ හුස්ම නැමැති අරමුණේ හාත්පස දැනගන්න පුළුවන්ද කියලා ඇහුවොත් අන්න ඒ තැනැත්තා යම් කිසි විදිහක උත්සාහයක් කරොත්, පරීක්ෂා කරොත් එයාට තේරෙනවා මේ විටෙන් විට හුස්ම කියන එක විවිධ නිරූපණ පෙන්නනවා. එයා විවිධ හැඩතල පෙන්නනවා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා හැඩතල 11ක් තියෙනවා කියලා. සාමාන්‍ය ওই නම්බරේ කියන්න මම කැමති නෑ. මොකද කිව්ව ගමන් ඊට පස්සේ ගිහිල්ලා කෝ පළවෙනි එක ඒක හම්බුණා, කෝ දෙක අන්න ඒකත් හම්බුණා කියලා ඔහොම 11 ගණන් කරන් පටන් ගන්නවා ඊළඟට. ඒක නෙමෙයි ක්‍රමවේදේ. එයා ඇවිල්ලා පෙන්නනවා. එයා ඇවිල්ලා පෙන්නනවා එක හැඩතලයක් ප්‍රමුඛ වෙලා එනවා එක හැඩතලයක්. අන්න ඒ එන වෙලාවේ ඒක බලන්න. දැන් අද කාලේ කට්ටිය ඔයකුත් විදියට භාවනා කරනවානේ. සමහරු කරනවා ධාතු මනසිකාරය. මොකක්ද පඨවි ආපෝ තේජෝ වායෝ, පඨවි ආපෝ තේජෝ වායෝ කිය කිය ඔන්නඔහොම මොන් මොනවද කිය කිය ඉන්නවා. ඉතින් මුකුත් නොකරනවාට වැඩිය හොඳයි. නමුත් හරි ධාතු මනසිකාරය මොකද්ද? ඔන්න පහුගිය දවසක කෙනෙක් ඇවිල්ලා කියනවා මම භාවනා කරනකොට මට දැනෙනවා මේ ඇඟම නිකන් ගලක් වගේ තද වෙලා මේ ගල් ගැහිගෙන එනවා. ඉතින් මම හරි බය වුණා මේකට. ඒක හින්දා මම මේ ඇඟ ගසලා දාලා ආපහු වාඩි වුණා. සැහැල්ලු කරගෙන වාඩි වුණා. ඒත් ආපහු ගල් ගැහෙනවා කියලා මෙයා කියනවා. තව වෙලාවකින් මේ ඇඟ රත් වේගෙන එනවා. මේ කකුල් වල උඩ පැත්ත රත් වෙනවා. එහෙම රස්නයක් දැනීගෙන එනවා කියලා මෙයා කියනවා. අන්න ධාතු මනසිකාරය ඇවිල්ලා වේදිකාවට නැගලා මෙන්න බලාපන් මගේ වැඩ කියලා රංගනයක් ඉදිරිපත් කරනවා. අන්න පටවී ස්වභාවය තමයි අර තියෙන ඇඟ පුරාවට නිකන් ගලක් වගේ. ඕක සාමාන්‍ය වෙන්නේ ඔය පතුල් වලින් පරියන්කේ යට කොටසෙන් පටන් අරන් මුළු ඇඟම ගල් වේගෙන ගල් වේගෙන ගල් වේගෙන එනවා. එතකොට හිතෙනවා මොකද්ද මේ, මොකක් හાર્ට් ඇටෑක් එකක් වද්ද කියලා. සැක සංකා නැතුව පොඩ්ඩක් ඉඳියොත් මෙයාට තේරෙනවා මේ මුළු ඇඟම ගලක් වෙලා වගේ ඇවිල්ලා මේ ඒස කොටසත් ගල් වෙලා මුළු ඇඟම අර ගල් ගල් ස්වභාවයකට පත් වෙලා ඒ ගල් ස්වභාවයේ තව ටිකක් නිකන් අර මහා නිකන් ඝන වෙවි ගිහිල්ලා අන්තිමට එකපාරට නිවිලා යනවා. අන්න ධාතු මනසිකාරය ඇවිල්ලා පටවි නැගලා වේදිකාවට කියන ඔන්න බලා අන්න පිටතට බහලා යනවා. අන්න තා වේලාවකට මුළු ඇඟේම කම්පන චංචල නලියන ගති මුළු ඇඟ පුරාවට එන්න පටන් ගන්නවා. හැම තැනම කූඹි දුවනවා, සතු දුවනවා වගේ ගතියක් එන්න පටන් ගන්නවා. අන්න අර වායෝ ස්වභාවයක් ඇවිල්ලා වේදිකාවට නැගලා මෙන්න බලාපන් මා. අන්න යම් කිසි රංගනයක් ඒකට ප්‍රශ්නයක් දා ඉරිගෙන පැතිරිගෙන ගිහිල්ලා රත් වෙවි ගිහිල්ලා එහෙම නැත්තම් සිසිල් වෙවි ගිහිල්ලා ඔහොම ඔහොම විවිධ ස්වරූප පෙන්නනවා. අන්න එතකොට මේ එක එක්කෙනා ඇවිල්ලා වේදිකාවට නැගලා ඔන්න බලාපන් මාගේ වැඩ කියලා යම් කිසි පෙන්නුම් කිරීමක් සිද්ධ කරනවා. අන්න ඒ වගේ තමයි මේ හුස්මේ පැතිකඩත් මේ 11 ආකාරයක් තියුණා කිව්වට 11 ගණින්න යන්න ඕනේ නැහැ. ඒ වෙනකොට හුස්ම බලාගෙන ඉන්නකොට ඔන්න එයා විතක නිකන් මේ මුළු භාවනා ශාලාව වගේ විශාලෙට පේන්න පටන් ගන්නවා. තව විතක බොහොම පොඩියට කොහෙදෝ නිකන් තිතක් වගේ හුස්ම තියෙනවා. තව වෙලාවකට මගේ ඇඟ ඇතුලෙන් දැනෙනවා. තව වෙලාවකට ඇඟට පිටින් ඈතින් තියෙනවා වගේ දැනෙනවා. තව වෙලාවකට මේක ප්‍රණීතව දැනෙනවා. තව වෙලාවකට මේක මහා එපා කරපු ගතියයි. ඔන්න ඔය විදිහට මේ හුස්මේ විවිධ පැතිකඩ එයා ඇවිල්ලා පෙන්නුම් කරනවා. එයා වේදිකාවට නැගලා පෙන්නුම් කරනවා. අන්න ඒ විදිහට තමයි මේ හුස්ම හාත්පස දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පියවර කියන දේ හාත්පස දැනගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ ගත්ත මූලික කමඨහන තියෙනවානේ. අන්නේ මූලික කමඨහනේ හාත්පස දැනගන්නකෝ. ඒක තමයි ආරම්භය. ඒක පිරිසිඳ දැනගන්නකෝ. ඒක තමයි ආරම්භය. අන්න ඒක පිරිසිඳ දැනගන්නකොට තේරෙනවා ටිකෙන් ටික ටිකෙන් ටික මේ හුස්ම නැමැති අරමුණේ හාත්පස දැනගත්තාම හුස්මේ තවදුරටත් හිත රඳන්නේ නැහැ. යම් තාක් මොනවා නමුත් අරමුණක හාත්පස දැක්කද තවදුරටත් ඒ අරමුණ අපිට ආකර්ෂණයක් ඇති කරන්නේ නැහැ. යම් කිසි දෙයකට හිත බැඳෙනවා නම් යම් කිසි දෙයකට ආකර්ෂණයක් තියෙනවා නම් ඒකට එකම හේතුවයි තියෙන්නේ. මොකද ඒ හේතුව ඒ අරමුණේ හාත්පස අපි දැකලා නැහැ. අන්න එතනයි තියෙන අවුල. හත්පස දැක්කනේ තවදුරටත් ඒකට ආකර්ෂණයක් නැහැ. හරියට නිකන් අර යාළු වෙලා ඉන්න කාලේ ගෑනු ළමයා සහ අන්න කසාද බැඳගත්තට පස්සේ අතර වෙනස තමයි ඔය තියෙන්නේ. ඈ යාළු වෙලා ඉන්න කාලේ හත්පස දැකලා නැහැ. එතකොට අමුතු නිකන් ආකර්ෂණයක් ප්‍රියභාවයක් අන්න දනවනවා. කොත්තකුත් කොච්චර ගත කළත් අහවර කරන්න බෑ, ඉවර කරන්න බෑ. එපාමනකට ප්‍රේමය. අන්න නමුත් කසාද බැඳගත්තනේ යම් කාලයක් ගෙවුවානේ. අන්න හාත්පස දැක්කානේ. අන්න තවදුරටත් අර කී විදිහේ ආකර්ෂණයක් ඉතුරු වෙන්නේ නැහැ. අන්න අරමුණේ හාත්පස දැක්කානේ ඊට පස්සේ ඒ අරමුණේ හිත රඳන්නේ නැහැ. එහා ගෙදර නෝනා ගැන නම් ඔන්න හිත රඳනවා. මොකද එයාගේ හාත්පස තාම දැකලා නැහනේ. දැන් ඔය අතීතේ වුණත් අතරමැද කැඩිච්ච ප්‍රේම සම්බන්ධතා තියෙන. ඉතින් නිකන් අර හාත්පස දකින්න බැරි අවස්ථාවක් නොලැබුණු ප්‍රේම සම්බන්ධතා තියෙන. අන්න ඒවා තාමත් හිතට නිකන් ආකර්ෂණයක් දනවනවා. තාමත් නිකන් මතක් වෙනකොට නිකන් අර කුයි කුයි ගානවා වගේ ගතියක් තියෙනවා. ඇයි ඒ? අන්න හාත්පස දැක්කේ නැති නිසා අර විදිහේ යාළු වෙලා හොඳට දැන අඳුන කසාද බැන්දද අන්න එයාගේ අර විදිහේ ආකර්ෂණයක් ඒ අරමුණට තව දුරටත් හිත් බැඳීමක් ඉතුරු වෙන්නේ නැහැ. අර කවුදෝ මහත්තයෙක් කියනවා ඒ දවස්වල යාළු වෙලා ඉන්න කාලේ මේ නෝනා එක පඩයක්වත් යවලා නැහැලු. හැබැයි කසාද බැඳ දවස් ඉඳලා එක දිගට පඩයවන එක මුළු වැඩේ හරියට නිකන් අර යාළු වෙලා ඉන්න කාලේ පුරාවට ගොඩනගපු බිල්ඩ් කරගත්ත ගෑස් දැන් පිට කරනවා වගේලු. ඒ කියන්නේ අර අවුරුදු ගානක් පුරාවට එකතු කරපු ගෑස් දැන් තමයි පිට වෙලා යන්නේ. අන්න හාත්පස පේන්න පටන් ගන්නවා. හාත්පස පේන්න පටන් ගත්තාම තවදුරටත් ඒ අරමුණේ හිත රඳන්නේ නැහැ, ආකර්ෂණයක් ඉතුරු වෙන්නේ නැහැ. අන්න එහෙම දෙයක් මේ භාවනාව තුලත් තියෙනවා. ඒක මුලින්ම වෙන්නේ හුස්මට. අන්න ඒකයි තියෙන අමුතුම ජෝක් එක. මේ දෙන මූලික කමනාට තමයි ඒක ඉස්සෙල්ලාම වෙන්නේ. අන්න එහෙම මේ හුස්මේ හාත්පස දැක්කද, එහෙම නැත්නම් මේ පියවරවල හාත්පස දැක්කද, එතකොට මේ තැනත්තා කියනවා මට හුස්ම නම් තියෙනවා තමයි, නමුත් මට මේ හුස්ම කෙරෙහි අවධානය දිගට පවත්වන්න බෑ. මේ හුස්මේ හිත රඳන්නේ නැහැ. පියවර තියෙනවා තමයි, බැලුවොත් පේනවා තමයි, නමුත් ඒ පියවරවල මේ අවධානය දිගට රඳන්නේ නැහැ, පවතින්නේ නැහැ කියලා මෙන්න මේ විදිහේ චෝදනාවක් වගේ දෙයක් කෙනෙක් ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් ඕක තමයි ප්‍රතිපදාව. විශ්වාසයෙන් කරගෙන යන කෙනෙක්ට මෙන්න මේ අදාපිකි මාතෘකාව වගේ දෙයක් පිළිබඳ පරීක්ෂණයක් සඳහා ඉඩකඩ විවර වෙන්නේ ඔතනින්. ඉඩකඩ විවර වෙන්නේ ඔතනින්. මොකද්ද ඉඩකඩ විවර වීම? අන්න මේ හුස්මේ හාත්පස දැකගෙන මේ හුස්මේ හිත රඳන් නැතුව යනවද? අන්න එතකොට තමයි අපිට මේ ආශ්‍රව, මේ අනුසය, මේ උපාදාන, මෙන්න මේ වගේ දේවල් සම්බන්ධ පරීක්ෂාවක් සඳහා ඉඩකඩ ලැබෙන්නේ. එතකොට මෙන්න මේ කී වචන ටික පොඩ්ඩක් මතක් කරොත්, අන්න මේ ස්පර්ශය මේ ආශ්‍රවයන් සහ උපාදානයට හේතු වෙනවා. ආශ්‍රවය සහ උපාදානයට හේතුව තමයි ස්පර්ශය කියලා තමයි මෙතන බුදුරජාණන් වහන්සේ කියන්නේ. අන්න ඒ දේ හත්පස දැනගන්න කියන අදහස තමයි ඉදිරිපත් කරන්නේ. මේ ස්පර්ශය හේතුවෙන් මේ ආශ්‍රව සහ උපාදාන ඇති වෙනවා. සාමාන්‍ය උපාදානය ගැන කියනකොට කියනවා දැඩි ග්‍රහණයක් කියලා. දැඩි ග්‍රහණයක් නිකන් අර පැනලා අර අපි කියන්නේ ඔය සත්තුන්ගේ තියෙන පහුරු, අන්නේ පහුරු වලින් අලලන රිල වගේ එහෙම තියෙනවා. සාමාන්‍ය බලලෙක් එහෙම වුණත් පහුරෙන් ඇල්ලුවට පස්සේ ඇතෑරෙන්නේ නැහැ. පුදුම ග්‍රහණයක් ඒකේ තියෙන්නේ. අර නියපොතු ටික හොඳට මේ විහිදෝලා අල්ලනවා. ඊට පස්සේ ඔය උකුස්සෙක් වගේ වුණත් තියෙන ප්‍රධානම ආයුධය තමයි ඒක. අන්න මොකද්ද මේ මේ නියවලින් මේ පහුරෙන් අල්ලනවා. ඇල්ලුවනේ. අන්න හැම මස් ඉරාගෙන තමයි යන්නේ. ඒ විදිහේ ශක්තියක්, ඒ විදිහේ ග්‍රහණයක් ඒ තුළ තියෙනවා. අන්න මේ මොකද වෙන්නේ, මේ උපාදානය කියන ස්වභාවය අන්න ඒ වගේ මොකක් හරි දෙයක් අහම එකපාරට ඇවිසිලා ගිහිල්ලා ඒක නිකන් අර පහුරකින් ඇල්ලුවා වගේ අන්න ග්‍රිප් එකක් මතුවෙලා එනවා. කෙනෙක් මොකක් හරි වචනයක් කිව්වොත් ඔන්න ඒක ගිහිල්ලා ග්‍රහණය කරනවා. සීකල්පනාව දුර වෙලා යනවා. ඒකට ප්‍රතිචාර ලබා දෙනවා. නරක වචන කියනවා. ඔබ මට මෙහෙම කියවනම් මම මෙහෙම මෙහෙම කියනවා කියලා ඔන්න ගෙනහැර දක්වනවා. ඔන්න ඒ විදිහේ ස්වභාවයක් අපි තුල තියෙනවා. මෙන්න මේ වගේ දේවල් කෙරෙහි යම් කිසි පරීක්ෂා කරන්න ඉඩකඩක් මේ භාවනාවක් වඩන කෙනෙක්ට ඔන්න මතුවෙලා එනවා. මතුවෙලා එනවා. ඊට පස්සේ මෙතන ආශ්‍රව කියන වචනේත් සඳහන් වෙනවා. එතකොට මේ ආශ්‍රව කියන දේ පිළිබඳ අදහසක් ඉදිරිපත් කරනකොට අන්න කියන්නේ දැන් මේ කෙලෙස් වල විවිධ මට්ටම් තියෙනවානේ. කෙලෙස් වල තියෙනවා අනුසය, වීතික්කම, පරිඋත්තාන. අනුසය කියන්නේ නිදිගත් ස්වභාවයක්. මේවා තියෙනවා හැබැයි මතුවෙලා නැහැ. පරිඋත්තාන කියන්නේ නැගිහිටිනවා. එයා අවදි වෙනවා, අවදි වෙලා නැගිහිටිනවා. ඊට පස්සේ වීතික්කම කියන්නේ අන්න ශික්ෂාපදයක් කඩාගෙන යනවා. දැන් අපි හිතමු රාගය, රාගයට බර ගතියක් සහිත කෙනෙක්, රාගී ස්වභාවයක් සහිත කෙනෙක් තුළ සමහර වෙලාවට මේ රාගේ නිදිගත් අවස්ථාවක් තියෙනවා. රාගය තියෙනවා, රාගය තිබුණාට එයා ඇවිදි ඇවිදි වෙලා නැහැ. රාගෙන් හිත අර බර වෙලා නැහැ. එතකොට නිදිගත් අවස්ථාවක් තියෙනවා. යම් කිසි වෙලාවක මොකක් හරි දැක්කහම, බාහිරයේ කෙනෙක් දැක්කහම අන්න මොකද වෙන්නේ, මේ රාගේ ඇවිස්සිලා එනවා. ඇවිස්සිලා එනවා ලස්සන කාන්තාවක් පිරිමියෙක් ඔන්න දැක්කට පස්සේ ඇවිස්සිලා එනවා. ඔය YouTube වල එහෙමත් කරන්නේ ඒකනේ අර thumbnail එකේ තියෙන්නේ මොකක් හරි කෑල්ලක් කොහෙන් හරි පේන එකක් තමයි. අනේ ඇතුළට ගිහිල්ලා බලනකොට එහෙම එකක් කේකේ නෑ. එහෙම එකක් නෑ හොයලා හොයලා වීඩියෝ එක පුරාවට හොයලා බලනකොට එහෙම එකක් නෑ කොහොම හරි thumbnail එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ දේවල් අපිට දකින්න පුළුවන්. අන නිදිගත් රාගේ ඇවිස්සෙනවා. ඇවිස්සෙනවා අන පරිඋත්තාන නැගිහිටියා. නෑ ඒ ස්වභාවයකට ආවා. ඊට පස්සේ ඔන්න මේක ඔස්සේ ඇවිලිලා ඇවිලිලා ගිහිල්ලා යම් කෙසේ ලාවක අන්න අර විදිහේ අපි කියමු ලිංගික හැසිරීමක් ඒ වගේ දෙයක් සිද්ධ කරාද අන්න වීතික්කම මට්ටමට ගියා. ශික්ෂාපදයක් කඩාගෙන ගියා. ශික්ෂාපදයක් කඩාගෙන ගියා. දැන් සාමාන්‍ය ඔය මෙහෙට ඔය භාවනා කරන්න එන උපාසකයන්ගෙන් මම සාමාන්‍ය අහනවා මේ මොකද්ද මේ උපෝසථ රටසිල් ඔය රකින්න තියෙන සීලය දන්නවද කියලා. සීල් සමාදන් කරන්න කලින් අහන්නේ මොකද්ද රකින්න සීලේ රකින්න තියෙන සීලේ දන්නවද කියලා. එතකොට ගොඩ දෙනෙක් අන්න මේ තුන්වෙනි ශික්ෂාපදය ගැන කියනකොට මේ කාමයේ වර්ධවය සිරීමක් ගැන තමයි කතා කරන්නේ. නෑ මේ ගමේ සීලයක් මේක. මේ ආරණ්‍යයකට ආවම කාමයේ වර්ධවය සිරීම කියන ශික්ෂාපදය වෙනුවට අන්න බ්‍රහ්මචර්ය රැකීමක්. එහෙම නැත්නම් ඔය වේරමණී කියලා යන ඔය ශික්ෂාපදවල අන්න අබ්‍රහ්මචර්ය. ඒ කියන්නේ ලිංගික හැසිරීම මෛතුන ධර්මය පිළිවඳ අදහසක් තමයි එතන තියෙන්නේ. ඒකෙන් වළකිනවා කියලා තමයි ශික්ෂාපදේ සමාදන් වෙන්නේ. එතකොට මෙයාගෙන් ඇහුවොත් මොකද්ද මේ කාමයේ වර්ධවය සිරෙනවා කියන්නේ, මොකද්ද මේ අබ්‍රහ්මචර්ය කියන්නේ, බ්‍රහ්මචර්ය කියන්නේ කියලා ඇහුවොත් අන්න එයා කියනවා මම මේ හිතෙන්වත් මේ විදිහේ දේවල් ගැන අවධානයක් පිටවන්නේ නැහැ, මේ රාගේ අවසලා ගන්නේ නැහැ හිතෙන්වත් කියලා. ඔන්න විදිහ හිතෙන්වත් කැල්ලක් දාලා උත්තර දෙන කට්ටිය ගොඩ දෙනෙක් ඉන්නවා. ඉතින් හිතෙන්වත් කියලා දාපු ගමන් ඔය ශික්ෂාපදේ රකින්න බෑ. රකින්න බෑ. කොහොමද ඕක රකින්නේ හිතෙන්වත් කියපු ගමන්? يعني තියෙන්නෙම රාගේ හිත ඇතුලේ. එතකොට කොහොමද රකින්නේ? අන්න වැරදුනා, පැටලුනා. නෑ මේ කයෙන් වෙන අකුසල් මේ කියන්නේ. ඔය පළවෙනි තුනම කයෙන් වෙන දේවල්. එතකොට ඒක අර විදිය ඕලාරික ශික්ෂාපදයක්. අර විදියට මේ දෙදෙනෙක් එකතුව කරන මෛතුන ධර්මයෙන් තමයි ඒක බිඳෙන්නේ. එතකොට ඒ විදිහේ ඕලාරික ස්වභාවයකින් බිඳෙන එකක් අපි අර විදියට මේ හිත තුල මතුවෙන තත්වයක් දැනගත්තොත් ඉතින් ඒක රකින්න බැරි ශික්ෂාපදයක් නේ කවදාවත්. ගොඩ දෙනෙක් ඔය අදහස ඇවිල්ලා කියනවා මේ හිතෙන්වත් කියලා තමයි පටන් ගන්න. යකෝ හිතෙන් කරන්න කලින් ඉස්සෙල්ලා මේ කයෙන් නවත්තලා ඉඳහන්කෝ. එහෙම අනුපිළිවෙල ප්‍රතිපදාවක් එපැයි කරන්නේ. එහෙම එකක් නැහැ. ඔය අර සත්තමයි තුනේ තමයි aran තියෙන්නේ. අර විවිධ විදිහට මේ අවස්ථා පෙන්වනවානේ මේ මයි තුනේ හිත තුලින් මේ කෙනෙක් ගැන ප්‍රසාදයක් මනාපයක් ඇති වෙන්නේ කොහොමද කිය. ඒක පටලවගෙන තියෙනවා ඔය තුන්වෙනි ශික්ෂාපදයේ එක. කෙලින්ම ඒ ගානට රකින්න යනවා. අන්න වැරදුනා. ඒ වෙනුවට මොකද මේක මේ ඕලාරික ස්වභාවයකින් තමයි මේ ශික්ෂාපදේ කැඩෙන්නේ. අන්න ඒක රැකගත්තොත් ප්‍රමාණවත්. අන්න අර වීතික්කම මට්ටමට යන දුඩි නෑ හිත තුල ඇවිස්සුණා. පරිඋත්ථාන මට්ටමට ආවා. නමුත් වීතික්කම මට්ටමට ගියේ නෑ. කඩාන බිඳගෙන ගියේ නෑ. ශික්ෂාපදයක් කැඩුනේ නෑ. ඒ විදිහේ ආරක්ෂා කර ගැනීමකට මේ තැනැත්තට හැකියාවක් ලැබුණා කියලා අපිට හිතන්න පුළුවන්. ඔන්න ඒ විදිහට කෙලෙස්වල මට්ටම් ගැන තමයි ඔය කියන්නේ. එතකොට අර අනුසය කියන්නේ නිදිගත් ස්වභාවයක්. නිදිගත් ස්වභාවයක් තියෙනවා. අර විදිහට මේ යම් කිසි විදියක රාගේ තියෙනවා. හැබැයි රාගේ ඇවිස්සලා නැහැ. ඊට පස්සේ වීතික්කම කියන්නේ ඇවිස්සෙනවා. ඇවිස්සලා නැගී හිටිනවා. ඔන්න රාගේ මතුවලා එනවා. කෙනෙක් දකින්න ඒ දැක්ම මත යම් කිසි විදියක ඇවිස්සීමක් ඇති වෙනවා. ඊට පස්සේ තුන්වෙනුව අන්න මොකද වෙන්නේ? යම් කිසි විදියක අර කඩාගෙන යන පමණට ශික්ෂාපදේ අර විදිහේ වීතික්කම මට්ටමට ගලාගෙන යනවා. අනුසය කියන්නේ නිදිගත් ස්වභාවේ, පරිඋත්ථාන කියන්නේ නැගී හිටිය ස්වභාවේ, වීතික්කම කියන්නේ අන්න ශික්ෂාපදයක් කඩාගෙන යන පමණට ඕලාරික වුණ ස්වභාවයක්. එතකොට ඔන්න විදිහේ විවිධ මට්ටම් පෙන්නනවානේ. එතකොට මේ ආශ්‍රව අනුසය කියලා ওই විදිහට තව වචන දෙකක් සඳහන් වෙනවානේ. එතකොට මේ අනුසය නම් අපි දන්නවා. අනුසය කියන්නේ අර විදිහේ නිදිගත්ත ස්වභාවයක්. මේ කාපට් එක යට දූවිලි තියෙනවා. හැබැයි කාපට් එක ගන්න පිරිසිදුයි. යට උස්සල බැලුවොත් දූවිලි තාමත් තියෙනවා. අර විදිහට ඇවිස්සෙන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. එතකොට මේ මෙතන සඳහන් වෙන වචනේ තමයි ආශ්‍රව කියන වචනේ. එතකොට මේ ආශ්‍රව කියන වචනේ ඇත්තටම අර නිදිගත්ත ස්වභාවයට වැඩිය ඕලාරිකයි. ඒක ටිකක් ඇවිස්සලා තියෙනවා. මේ කෙලෙස් නැගී හිටිනවා. අන්න මොකද වෙන්නේ? යම් කිසි මට්ටමකට මේ පරිඋත්ทาน මට්ටමකට මේ දේ ඇවිලිලා එනවා. අන්නේ ඇවිලිලා ආපු තත්වයක් තමයි මෙන්න මේ ආශ්‍රව කියලා හඳුන්වන්නේ. මේකේ තියෙනවා යම් කිසි ඇවිස්සිච්ච ගතියක්. අර නිදිගත ස්වභාවය නෙමෙයි. ඊට උඩට මතුවලා ආවා. ඒකයි කියන්නේ මෙතන මේ ස්පර්ශය හේතු වෙනවා මේ ආශ්‍රව වගේම උපාදානයට. ස්පර්ශය තමයි හේතුව මොකක් සඳහාද? අන්න කෙලෙස් ඇවිසිලා එන්න. ඒ වගේම අන්න උපාදානයක් දැඩි ග්‍රහණයක් මේක ගැන ඇති වෙනවා. ඈ මේ ඇවිසිච්ච දෙයත් එක්ක දැඩි ග්‍රහණයක් ඇති වෙනවා. එතකොට ඔන්න ඇවිස්සුන ස්වභාවය ආශ්‍රව ස්වභාවෙකුත් අර විදියට ඒකත් එක්ක එන දැඩි ග්‍රහණය උපාදාන ස්වභාවෙකුත් විදියට මේ ධර්මයේ හඳුන්වනවා. එතකොට ඔන්න ඔය විදිහේ ස්වභාවයක් ගැන තමයි මේ කියන්නේ. එතකොට අපි හිතමු දැන් මේ ලෝකේ අපි අත්දකින්නවානේ. ඇත්තටම අපි හිතනවා මේ ලෝකේ අපි අත්දකින්නවා කියලා. නමුත් ඇත්තටම වෙන්නේ මොකද්ද? මේ තියෙන හැබෑ ලෝකේ නෙමෙයි අපි අත්දකින්නේ. ඒ වෙනුවට මේ හැබෑ ලෝකේ අපේ පාට කණ්ණාඩියෙන් පෙරිලා ආපු, අපේ සන්ග්ලාසස් වලින් පෙරිලා ආපු ස්වභාවයක් තමයි අපි මේ අත්දකින්නේ. කවදාවත් අපිට බෑ මේ ඇත්ත හැබෑ ලෝකේ නිර්පේක්ෂ ලෝකයක් අත්දකින්න අපිට හැකියාවක් නැහැ. ඒ වෙනුවට හැම වෙලේම අපේ ලෝකේ සාපේක්ෂයි. මොකටද සාපේක්ෂ? අන්න අර අපේ කණ්ණාඩියට තමයි සාපේක්ෂ. හැමෝගෙම තියෙනවා පාට කණ්ණාඩියක්. දැන් ඔය කලර් බ්ලයින් කියලා එහෙම කියන්නේ. ඒගොල්ලන්ට පාට පේන්නේ නැහැ. මේ මහ ලොකු බ්ලැක් ඇන්ඩ් වයිට් විදිහට මේ ලෝකේ පේනවා. ලෝකේ පේනවා. ඒක එච්චර ආකර්ෂණයක් නෑ මෙයාට. මොකද ඒකේ වර්ණ පේන්නේ නෑ. විවර්ණ වෙලා තමයි මේ ලෝකේ පේන්නේ. අන්න කලර් බ්ලයින් කට්ටියට. දවසක් අපි ඉස්කෝලේ යන කාලේ කොල්ලේ අන්න බස් එකේ ෆුඩ් බෝඩ් එක ගාවට වෙලා ඉඳගෙන නෑ දොර ගාවට වෙලා ඉඳගෙන කෑ ගහනවා. මචං වහින්නේ නෝ නේද වහින්න වගේ නේද හැම පැත්තෙම කළු කළා. මේ හොඳට එළිය වැටලා තියෙන මේ මද්දහනේ. බලනකොට එහා පැත්තේ නෝනා කෙනෙක් ඉන්නවා කළු කණ්ණාඩි දෙකක් දාගෙන. ඈ සන්ග්ලාසස් දෙකක් දාගෙන. අයාට පේන ලෝකේ තමයි මේ විස්තර කරලා තියෙන්නේ. ඉන්න බැරි ගායට එයාට පේන ලෝකේ විස්තර කරනවා. අන්න වහින් එනවා කළු කළා හැම පැත්තෙම කළු කළා කියලා. අන්න මොකද උනේ? අන්න ඇත්ත ලෝකේ හැබෑ ලෝකේ නෙමෙයි පේන්නේ. ඒ වෙනුවට අර පාට කණ්ණාඩියෙන් එක කළු වෙලා නැත්තම් වෙන මොකක් හරි වෙලා අපි පෙරිලා එන ලෝකයක් අපි අත්දකිනවා. අන්නේ පෙරිලා එහෙම තමයි මේ ස්පර්ශය කියන්නේ. අපි අපේ පාට කණ්ණාඩිය වගේ තමයි මේ ස්පර්ශය. ස්පර්ශයෙන් තමයි ඒවා අන්න හටගන්නේ. එතකොට මේ එකම සිදුවීම දෙදෙනෙක් දෙවිදිහකට ගන්නෙ කොහොමද? අන්න දෙදෙනාගේ කණ්ණාඩි දෙක අනුව. එතකොට මේ පෙරිලා එන එකට අනුව අන්න මොකද වෙන්නේ? ආශ්‍රව උපාදාන ඇති වෙනවා. මේ පෙරිලා එකට එන එකට අනුව අපි අවිස්සෙනවා. මේ පෙරිලා එක එන එකට අනුව අපි ග්‍රහණයක් ඇති කර ගන්නවා. ඔන්න ඔහොමනේ ওই ක්‍රියාවලිය යන්නේ. එතකොට අර හුස්මේ හාත්පස දැකගත්ත කෙනෙක්ට ඔන්න පේන්න පටන් ගන්නවා මේ හිතවිලි ඇවිල්ලා ඇවිස්සිලා ඇවිස්සිලා එයාවට කරදර කරන්න වද දෙන්න පටන් ගන්නවා. අතීතේ සිදුවීම් ඇවිස්සිලා එනවා. මෙයා මට මෙහෙම කිව්වා මේ විදියට වුණා කියලා ඔන්න ඇවිස්සිලා එනවා. එතකොට ඒ අවස්ථාවල අපිට දකින්න පුළුවන් මේ තැනැත්තට අදකින්න පුළුවන් අන්න මොකද වෙන්නේ? මේ ස්පර්ශයට අනුව තමයි මේ දේවල් ඇති වෙලා එන්නේ. අපේ පාට කණ්ණාඩියට අනුව තමයි මේ දේවල් ඇති වෙලා එන්නේ. දැන් අපි හිතමු දැන් අද කාලේ හැටියට ඔන්න දැන් ගැහැණියෙක් පිරිමියෙක් කවුරු හරි කෙනෙක් දැක්කහම හැමෝටම එක විදියට රාගය ඇති වෙන්නේ නැහැනේ. හැමෝටම එක විදියට රාගය ඇති වෙන්නේ නැහැ. ඒ වෙනුවට අන්න මොකද වෙන්නේ? සමහර කෙනෙක්ට අන්න පිරිමියෙක් දැක්කහම රාගයක් ඇති වෙනවා. තව කෙනෙක්ට ගැහැණියෙක් දැක්කහම රාගයක් ඇති වෙනවා. ඈ තව කෙනෙක්ට සුනකියෙක් දැක්කහම රාගයක් ඇති වෙන්නත් පුළුවන්. දැන් අද කාලේ ඒ වගේ ලෝකයක්නේ. අන්න බල්ලොත් එක්ක බුදින ලෝකයක්. මොකද හේතුව? අන්න බල්ලා තමයි ඉන්නේ ළඟට දුක සැපට ඔක්කොටම ඉන්නේ බල්ලා තමයි. දෙමාපියොත් බල්ලෙක් දීලා අර ඉතුරු ටික ඔක්කොම වගකීම් ටික පැහැර ඇරලා ඉතින් ළමයාව බලාගන්න ඉන්නේ. ළමයා එක උණුසුමට ඉන්නේ ඔක්කොටම ඉන්නේ බල්ලා තමයි. ඉතින් අන්තිමට බල්ලත් එක්කම බුදිය ගන්න ගානකට යන්න පුළුවන්. මෙයා තමයි මට ලෝකේ කැමති මේ එක්කෙනා, ආදරේ මේ එක්කෙනා කියලා. ඉතින් ඒ වගේ තත්වයකට උනත් යන්න බැරි කමක් නැහැ. එයා ඉතින් බල්ලෙක් දැක්කම ඇවිස්සෙනවා. තව කෙනෙක් පිරිමි කෙනෙක් දැක්කම ඇවිස්සෙනවා. තව කෙනෙක් ගෑනු කෙනෙක් දැක්කම ඇවිස්සෙනවා. මොකද උනේ? අන්න බාහිර ලෝකේ විවිධ දේවල් තියෙන්න පුළුවන්. නමුත් අපේ අපේ කණ්ණාඩියෙන් පෙරිලා තමයි මේක එන්නේ. මේ ස්පර්ශය නැමැති කණ්ණාඩිය. අන්න ඒකෙන් පෙරිලා එනකොට ඒ කෙනා ඒ දේවල් වලට ඇවිස්සීමක්, ඒ ඇවිස්සීමට අනුව ග්‍රහණයක් එයා තුළ ඇති වෙනවා. ඉතින් ඔන්න ඔය ඇවිස්සීම සහ ග්‍රහණය අපි නැවත නැවත අත්දකිනවා භාවනාවක් තුළදී. ඔන්න තේරෙනවා ප්‍රශ්න ගැටලු ඉදිරිපත් වෙලා එනවා. ගෙදර දොරේ වෙච්චේව මතක් වෙනවා. මේ ඇවිස්සෙන්නේ මොකට අනුවද? එයාටම අදාළ පාට කණ්ණාඩියක් වගේ තියෙන අර ස්පර්ශයට අනුව. එයාටම අදාළ ඇවිස්සීමක් ඒ තුළ තියෙනවා. ඒ ඇවිස්සීමට අනුව ඔන්න එයා යම් කිසි විදියක ග්‍රහණයක් හදා ගන්නවා. අන්න මේ මේ මේක මේ විදියට වෙන්න ඕනේ කියලා ඒකට ග්‍රහණයක් හදා ගන්නවා. මේ ආකාර දෙයක් මට ඕනේ කියලා ඒ විදියෙ ග්‍රහණයක් හදා ගන්නවා. ඔන්න ඒ විදියට නැවත නැවත මේ විදියෙ ගිහිල්ලා මේ දේවල් වල ඇල්ලීමක්, දේවල් ග්‍රහණය කිරීමක්, අර පහුරු වලින් අලනවා වගේ ඇල්ලීමක් අපිට දකින්න පුළුවන්. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ මොකද්ද? මෙන්න මේ එක් ධර්මය පිරිසිඳ දැනගන්න. පිරිසිඳ දැනගන්න මොකද්ද? මේ ස්පර්ශය තමයි මේ ආශ්‍රවයන්, මේ ඇවිස්සීම වලට සහ මේ දැඩි ග්‍රහණයකට හේතු වෙන්නේ ස්පර්ශය තමයි කියන එක පිරිසිඳ දැනගන්න කියන අදහස තමයි මේ තියෙන්නේ. අන්න ඒක පිරිසිඳ දැනගන්න මොකද්ද වෙන්න ඕනේ? අර ඇවිස්සෙන වාරයක් පහසා එතන යම් කිසි විදියක භාවනාවකට ඉඩ කඩක්. මේ තැනැත්තට හාත්පස දැකගන්න ඉඩ කඩක් තමයි තියෙන්නේ. පිරිසිඳ දැනගන්න ඉඩ කඩක් තමයි තියෙන්නේ. මේ විදිහේ වාර 100,000 ගණනක් සමහර විට නැවත නැවත අත්දකින්නකොට ඔන්න විවිධ දේවල් විවිධ ආකාරයෙන් පිරිසිඳ දැනගන්න පුළුවන්. අර විදියට ස්පර්ශ නිසා අපි ඇවිස්සෙන්නේ කොහොමද? සමහර විට රාගෙන් ඇවිස්සෙනවා. අන්න දැඩි ග්‍රහණයක් හදා ගන්නවා. සමහර වෙලාවට ද්වේෂයෙන් ඇවිස්සෙනවා. දැඩි ග්‍රහණයක් හදා ගන්නවා. සමහර වෙලාවට ඉරිසියාවෙන් ඇවිස්සෙනවා. දැඩි ග්‍රහණයක් හදා ගන්නවා. ඔන්න ඔය විදියට නොයෙකුත් ආකාර ස්වභාව අනුව මේ නැවත නැවත මේ ඇවිස්සීමකුත් ඒකට අනුව අර විදියේ ග්‍රහණයකට පහුරුව වල වගේ අල්ලීමකට ලක්වීමකුත් අන දැක ගන්න පුළුවනි. දැන් පහුගිය දවසක කෙනෙක් කියනවා මෙන්න මේ උපාදානයට හා සමාන වගේ අවස්ථාවක් තමයි යා කියන්නේ. මේ කොච්චර සිහිය පුරුදු කරත් සමහර වෙලාවට හිතා ගන්න බැරි විදියට යට වෙලා යනවලු. යට වෙලා යනවලු. අහු වෙලා ඔක්කොම වෙලා ඉවරනට පස්සෙලු මතක් වෙන්නේ, සිහිය මතක් වෙන්නේ එතකොට, අහු වුණා කියලා මතක් වෙන්නේ එතකොට, යට වුණා කියලා මතක් වෙන්නේ එතකොට. අන්න මේ උපාදානය වගේ මේ ඇවිස්සිලා ඇසියනික ග්‍රහණයකට ලක් වෙලා අන්න කඩාන බිඳගෙන යනවා. ඉතින් ඔය විදිහේ දේවල් දකින්න පුළුවන්. ඒ තම තමුන්ගේ ඇබ්බැහි දේවල් වලට අනුව මෙහෙම දේවල් සිද්ධ වෙනවා. එතකොට ඒ වගේ දෙයක් සිද්ධ වුණාම කෙනෙක් සමහර විට මේ සිහිය ගැන, ප්‍රතිපදාව ගැන, තමුන්ගේ සීලය ගැන ඔවගේ තියෙන ඒවා ඔක්කොම අපේක්ෂා බංගත්වයකට පත් වෙනවා. මේ සිහිය වැඩක් නෑ, බේරන්න බෑ. මේ ප්‍රතිපදා වැඩක් නෑ, සේරන්න බෑ. සීලය වැඩක් නෑ, බේරන්න බෑ කියලා ඔය විදිහේ මොකද්ද කියන්නේ, අධෛර්යමත් වීමකට පත් වෙනවා. නමුත් ඇත්තටම නියමම ක්‍රමවේදේ තමයි ඔය වැටි වැටි නැගිටීම. වරදිනවා. මේ දැඩි ග්‍රහණවලට අහු වෙනවා. දන්නේත් නෑ වැඩේ කෙරිලා ඉවරයි. කමක් නෑ මම වැරදුනා, පැටලුනා, මේ විදිහේ අසුවීමකට ලක් වුණා. හෙට දවසේ ඉක්මෙන්න පුළුවන්. ඒකම තමයි භාවනාව. ඒකම තමයි ප්‍රතිපදාව. ඒකම තමයි සීලය. සීලය කියන්නේ ඔය නිකන් අමෝරා ගන්න දෙයක් නෙමෙයි. ඒ වෙනුවට සිල්පදයක් කැඩුනත් කැඩුනා. කැඩුනා කියලා දැනගෙන අන්න පවදාට නැවතත් රැකගන්න උත්සාහ ගන්නවා. ඊළඟ මොහොත අලුත් මොහොත. එයාට අර සිල්පදේ කැඩුනා කියන එකේ හරි යම් කිසි විදියක කර්ම රැස්වීමක් වෙන්න පුළුවන්. නමුත් එයාට ඒක සම්පූර්ණ අපි කියන්නේ සමාවක් ලැබුණා වගේ, පාප දේශනාවක් කළා වගේ. නැවුම්වීමක් අලුත්වීමක් එයා තුළ ඇති වෙනවා. මොකද මේක වැරදුන බව හැබෑව. මම වරද විදියට දකිමින් ඉදිරියේදී හික්මෙන්න උත්සාහ කරනවා. දැන් සමහර විට ඔය බොරුවක් එහෙම නොකියා ඉන්න උත්සාහ කරන කෙනෙක්ට ඔන්න තේරෙනවා මේ කලබල වෙලා අර බිත්තියකට හේතු වෙන වෙලාවට පටස් ගාලා බොරු කියවෙනවා. ඈ කවුරු හරි මොනාරි හරි කොහොමද මේක උනේ මෙහෙම මෙහෙමයි කියලා පොඩ්ඩක් බය කරලා ඇහුවොත් ඔන්න බොරුවක් කියවෙනවා. ඈ හදිසියේකට කවුරු හරි ඇහුවොත් මොකක් හරි ඔන්න බොරුවක් කියවෙනවා. ඒ විදිහට නැවත නැවත මෙන්න මේ ශික්ෂාපදයක් කැඩිලා යනවා මෙතනතර දකින්න පුළුවන්. එතකොට කියනවා බොරු නොකිය ඉන්න උත්සාහ කරනවා මේ නමුත් මේ වගේ වෙලාවල් වලට බොරු කියවෙනවා. කමක් නැහැ. නැවත නැවත මේ වැරදිනවා. නැවත නැවත මේ වගේ අවස්ථාවල මම අහුවෙනවා කියලා දැනගෙන කටයුතු කරනකොට සමහර විට මාස ගණන් අවුරුදු ගණන් යනකොට අන තේරෙනවා අර බිත්තියට හේතු වුණ අවස්ථාවකත් බොරුවක් නොකිය බේරෙන්න පුළුවන් වුණා. ඒ සඳහා දක්ෂභාවයක් මා තුළ ඇති වුණා. අන ප්‍රශ්නයකට ප්‍රශ්නකින් දමලා ගහලා පොඩ්ඩක් එහෙම කරගන්න පුළුවන් වුණා. ඒ සාමාන්‍ය වැඩපළවල් කරනකොට ඔය පිස්සෝ එක ගනුදෙනු කරනකොට ඉතින් බොරු නොකිය ඉන්න අමාරු තත්ත්ව තියෙනවා සමහර වෙලාවට. ඈ රස්සාවක් කරනකොට ඔය පිස්සෝ පියාට එක ගනුදෙනු කරනකොට බෑනේ බේරෙන්න බෑනේ. ඒ වෙලාවට අන්න බොරු නොකිය ඉන්න බෑ කියලා වගේ හිතෙන්න පුළුවන්. නමුත් ඒක අපේ අදක්ෂ භාවයක්. කාලයක් තිස්සේ භාවනාවක් වඩාගෙන මේ විදිහට පුහුණුවක් කරගෙන යන කෙනෙක්ට තේරෙනවා දැන් බොරුවක් කියන අවස්ථාවක් එනවා. දැන් බොරුවක් නොකිය ප්‍රශ්නයකට ප්‍රශ්නකින් දමලා ගහලා වගේ බෙරිලා යන්න පුළුවන්. මොකද ඉන්නේ පිස්සෝ පියාටනේ උන්ට ඉතින් ප්‍රශ්නයකට ප්‍රශ්නකින්ම දමලා ගහන්න වෙනවා. ඒක හරියන්නේ නැහැ. අර මොකද්ද කියන්නේ? මොන ප්‍රතිපදාවද හරි ලස්සන ප්‍රතිපදාව අමරාවික්කේපේ. අමරාවික්කේපයක් වාග්වික්ෂේපයක්. ඒ වගේ එකකුත් හොඳයි. ඒ වගේ ඔය ඔෆිස් වල වැඩ කරනකොට පිස්සෝ පියාට එක වැඩ කරනකොට අන්න හොඳ ප්‍රතිකර්ම තමයි. අතට අහු නොවන ආඳන් කියලා තමයි වරහන් ඇතුලේ දාලා තියෙන්නේ. අමරා වික්ෂේපයක්, වාග් වික්ෂේපයක්. වචනේ වචනින් ගහනවා. ප්‍රශ්නෙට ප්‍රශ්නකින් ගහනවා. ඈ ඒ විදිහේ අන්න එයා අහන ප්‍රශ්නේම ආපෝ එයාගෙන් අහනවා. මොන විදිහේ පැටලෙවිල්ලක් තමයි ඒ තුල තියෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ වැරදි දික්ටි කියලා තමයි පෙන්වන්නේ. හැබැයි මේ දික්ටියට හේතු කාරණා බුදුරජාණන් වහන්සේ කියනවා. කියනවා මේ තැනැත්ත දක්ෂයි. මේ තැනැත්ත දක්ෂයි. මෙයා කල්පනා කරනවා මම මේ කර්මය ගැන බයිලා කියනවා. බැරි වෙලාවත් දැන් මේ කර්මය මෙහෙම නෙමෙයි නම් මම බොරු කිව්වා කියලා බොරුවකට හොයන් ඉඩ තියෙනවා. මම මේ පිරිසක්කට බොරු කියනවා. එතකොට මෙන්න මේ විදිහට මේ තැනැත්තා බොරු කියන්න බයේ, මේ විදිහට කර්මයට බයේ, මේ විදිහේ මම මේ නොදන්න එකක් ගියන්න ගිහිල්ලා අහුවේ කියන බයට මෙයා මොකද කරන්නේ? අමරා වික්ෂේපයකට, වාග් වික්ෂේපයකට පැමිණෙනවා. මොකද්ද? ආ එහෙමද කියලා ඇහුවොත් එහෙමද කියලා අහනවා. එහෙම නෙමෙයිද කියලා එහෙම නෙමෙයිද කියලා අහනවා. ඔන්න ඒ විදිහට අර කවදාවත් උත්තරයක් ගන්න බෑ. අතට ආවන වෙන ආඳන් වගේ එහෙට මෙහෙට ලිස්සලා අන්න අර වචනින් ගහලා බේරිලා යනවා. ඉතින් එන්නේ විදිහේ වැරදි දිට්ඨියකට කෙනෙක් වැටෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. හැබැයි මේ වැටෙන්නේ හේතුව විදිහට පෙන්නන්නේ මේ තැනට අපාය බියක් තියෙනවා. මෙතනත් මේ විදිහට බොරු කියන්න බියක් තියෙනවා. මේ විදිහට අපාය බියක්, බොරු කියන්න බියක් හින්දා මෙතනත් මොකද කරන්නේ? මේ අමරාවික්ෂේපයක්, වාග්වික්ෂේපයක් අල්ල ගන්නවා. එහෙමත් කියන්නේ මම, එහෙම නෙමෙයි කියලා කියන්නෙත් නෑ, ඔය දෙකම කියන්නෙත් නෑ කියලා ඔන්න මේ විදිහ අමුතු කතන්දරයක් හදා ගන්නවා. ඉතින් එන්නේ විදිහේ අමරාවික්ෂේපයක්, වාග්වික්ෂේපයක් නරකම නෑ. ඔන්න බොරුවක් කියන වෙලාවක වගේ බොරුවක් කියන්න තුබේ. අතට ආවනෝ නාදෙක් වගේ පොඩ්ඩක් ඉස්සලා යන්න. අන්නේ විදිහේ ශක්තියක් ටික ටික ඇති කර ගන්න පුළුවන්. එකපාරට නම් බැරි වෙයි. අන්න උත්සාහයක් උනන්දුවක් තියෙන කෙනෙක්ට. ඉතින් ඔන්න ඔය විදිහට ක්‍රමානුකූල පරීක්ෂාවක්, ක්‍රමානුකූල පිරිසිඳ දැනගැනීමක් තමයි කරන්නේ. ඒතර වැරදි වෙන්න පුළුවන්, සීලෙ බිඳෙන්න පුළුවන්, අඩුපාඩු වෙන්න පුළුවන්. අර විදිහට උපාදානයකට යට වෙලා යන්න පුළුවන්. කමක් නැහැ. ඒකත් ලෙසන් එකක්. කමක් නැහැ, ඒකත් පාඩමක්. හෙටත් අලුත් දවසන්නේ, හෙටත් කරලා බලමු. ආ හෙටත් වර්ධිනවා. අනිද්දාත් අලුත් දවසන්නේ, අනිද්දාත් කරලා බලමු. අන්න අනිද්දාටත් වර්ධිනවා. කමක් නැහැ. කාලයක් තිස්සේ කර කර ඉන්නකෝ. කාලයක් තිස්සේ කර කර ඉන්න. බුදුරජාණන් වහන්සේ කියන හතක් කරන්න කියලා. හතක් නෙමෙයි අප්පා, ඉතින් ජීවිත කාලෙම ඕක කරන්න. මොකද ඉතින් වෙන කරන් දෙයක් තියෙනවයි කියලා. වෙන එකක් නැහැනේ. වෙන මොනවා කරන්නද? මේක ඉඳ ඉතින් ජීවිත කාලෙම ඔය කොර කොර ඉන්න. ඉන්නකොට 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 අන්න මොකද වෙන්නේ? ශිල්පයක් දියුණු වෙනවා. දැන් පහුගිය දවසක මහත් එක්ක ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මම මේ අවුරුදු අවුරුදු නෙමෙයි දවස් 7යි මම මෙවිලා. ඈ දවස් 7කට තමයි මට මේ පමණට තේරෙන්නේ කියලා එයාගේ බණේ කියනවා. එතකොට මම ඉතින් මගේ බණේ කියන්නේ මම කෝ ඉතින් මහත්තයා දවස් 7යිනේ. මම දැන් අවුරුදු 7කට කිට්ටුයි. ඈ අවුරුදු 7ක් විතර වෙනවා. අනේ එතකොට බලන්න ඔය වෙනස දෙකේ සංසන්දනේ. ඊට පස්සේ ලොකු හාමුදුරු අවුරුදු 40ක් කළානේ. එතකොට බලන්න ඒ සංසන්දනේ කියලා නෑ විදියට සංසන්දන දැන් එයා දවස් 7න් කියන එක. මම අවුරුදු 7න් කියන එක. ලොකු සංසය අවුරුදු 40න් කියන එක. කොහොමද මේ අත්දැකීම් අතර පරතරය වෙනස කියලා අන්න මතක් කරා. අන්න මොකද වෙන්නේ වැඩි වැඩියෙන් අන්න ඔය දේවල් වල ගැටෙන ඇතුව එහෙට මෙහෙට දාගෙන ලිස්සලා යන්න පුළුවන්. ඈ ඒක ටික ටික ඒ හැකියාව දිනු වෙනවා. දැන් මටත් තේරෙනවා ඔය කට්ටිය නිකන් මේ පිරිස් අතර එනකොට අනේ වටක් ගාලා පොඩ්ඩක් යන්න ඉඩ හැදිලා එනවා. පාරේ ඉඩ හැදිලා එනවා. ඈ කතා බහ කරලා ආරවුල් ඇති කරගන්නේ නැතුව එහෙම් මෙහෙම් අර ලිස්සලා යන්න පුළුවන් ගතියක් මතුවලා එනවා. කොහේ ගියත් එච්චර වෙහෙසක් පීඩාවක් නැතුව අතර මගෙන් රිංගල වෙන්න පුළුවන් හැකියාවක් මතුවලා එනවා. බෑනේ අප්පා නැත්තම් ඇඟට ගත්තොත් කොච්චර අමාරුද? ඉවරයක් කරන්න බෑ. ඊට පස්සේ නිඳ යන්නෙත් නෑ. මහා වාතයක් වෙනවා. නෑ දැන් ටික ටික ඒ ශිල්පේ තේරෙනවා. දැන් ඈත එනකොට ඔන්න ස්වාමීන් වහන්සේ එනවා අයින් වෙන්න කියලා කට්ටිය ඔක්කොම ඉඩ හදලා දෙනවා. ඉතින් ඉඩ හදලා දෙනවා. මුලින් හිතුවේ නිකන් මේ ගෞරවයට කරනවා වගේ කියලා ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මේ පැවිදි වෙච්ච කාලේ හිතනවලු මේ ගෞරවයට තමයි මේ කට්ටිය ඉඩ හදලා දෙන්නේ. යන්න ස්වාමීන් වහන්සේ වඩින්න කියලා අර ෂෝටස් පාත් එක පෙන්නනවනේ මෙහෙන් වඩින්න කියලා. මෙතනින් යන්න කියලා. ඒ මුල කාලේ හිතනවලු ගෞරවයට කියලා. නෑ පව වෙනකොට තේරෙනවා මේ ඉක්මනට යවා ගන්න තමයි මේ කියන්නේ. ඈ අර දැක්කත් මුස්පේන්තුනේ. ආම්දුරු කෙනෙක් උදේ පාන්දර පින්දපාද වදිනවා. දැක්කොත් එහෙම මුස්පේන්තු කියලා තමයි කියන්නේ. මොකද ඒක සොහොන් සලකුණක්. අර ලෝක සම්මතේ නෙමෙයි අතර තියෙන්නේ. අර සුසාන වඩන ලෝක වඩන සම්මතේ නෙමෙයි. ඒ වෙනුවට පැවැත්මක් වෙනුවට නැවැත්මක් දැක්කහම සාමාන්‍ය සමාජයේ ලෝකයා අන්න කැමති නෑ ඒකට. අන්නේක නිදා ඉක්මනට පාත් ෂෝටස් පාත් එක පෙන්ලා කියනවා වඩින්න හාමුදුරනේ මේ පාරෙන් යන්න මෙතනින් වඩින්න කියලා පෙන්눔 කරනවා. ඉතින් එන්නේ විදිහේ යම් කිසි ශිල්පයක් කාලෙත් එක්ක පැටලි වැඩි ගිහිල්ලා ගොඩනගා ගන්න බැරි නෑ. අන්න මොකද වෙන්නේ මෙන්න මේ ආශ්‍රව උපාදාන මේ වගේ දේවල් ටිකෙන් ටික හත්පස දැන ගැනීමක් තමයි මේ සිද්ධ වෙන්නේ. කලින් මේවට අහු වුණා. කලින් මේවට අහු වුණා. දැන් අහුවෙන්නේ නැති ශිල්පේ ටික ටික දියුණු කර ගන්නවා. ස්පර්ශය නිසා මේ විදිහට ඇවිස්සීමක් ග්‍රහණයක් ඇති වෙනවා. ඒ ඇවිස්සීමට ග්‍රහණයට කලින් අහු වුණා. නමුත් දැන් ඒකට අහු නොවි ටිකෙන් ටික ඒකෙන් වෙහෙසක් ගන්නේ නැතුව වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් ශිල්පයක් දියුණු වෙනවා. ඒ ශිල්පේ දියුණු වෙන්නේ එකම හේතුව තමයි මේවා හත්පස දැකීම නිසා. හත්පස දැකීම තුළින් මේ දේවල් තවදුරටත් හිතට ආකර්ෂණයක් ඇති කරන්නේ නැහැ. ඒවට තවදුරටත් හිත බඳින්නේ නැහැ. ඒ හිත බඳින්නේ නැති නිසාම තමයි මේවායේ අහුවීම අඩු වෙන්නේ. මේවට අපි අහුවෙන එක අඩු වෙන්නේ මොකක් නිසාද? හිත නොබඳින නිසා. අපේ හිතට ග්‍රහණය වෙනවා නම් අපේ හිත අවුස්සනවා නම් අපි ඒවට අහු වෙන එක ස්වභාවිකයි. මේ අරමුණක හාත්පස දකින්න මොකද වෙන්නේ? ඒ දේ තවදුරටත් අපේ හිත බඳින්නේ නැහැ. ඒ දේ තවදුරටත් අපේ හිතට රැඳෙන්නේ නැහැ, ග්‍රහණය වෙන්නේ නැහැ. අන්න ඒක නිසාම තමයි මෙන්න මේ ස්පර්ශ හේතුයෙන් මේ ඇවිස්සීම හේතුයෙන් දැඩි ග්‍රහණයක් මෙන්න මේ වගේ දේවල් ඇති වෙන බව දැන දැන නැවත මේ තැනත්තා භාවනාවක යෙදෙමින් කල් ගෙවෙනකොට අන්න ඒ තැනත්තට තේරෙනවා මේ ඔක්කොම නිකන් බල පිඳෙන ගතියක්. මේවා යම්කිසි මොකක්ද කියන්නේ ශක්තිය දුර්වල වෙන ගතියක්. ඒ වගේ ශක්තියක් මා තුළ, ඒ වගේ හැකියාවක් මා තුළ අන්න දියුණු වෙලා එනවා. ඒක ඉතින් දිග පරීක්ෂණයක්. ඒක ඉතින් දවසකින් දෙකකින් කරන්න පුළුවන් පරීක්ෂණයක් නෙමෙයි. ඒක ඉතින් කැප වෙලා කරන්න ඕනි වැඩක්. දැන් අපි හිතමු ඔය රැකී ආරක්ෂා වලට කොච්චර වැය කිරීමක් කරාද? කොච්චර කාලයක් වැය කළාද කියලා ගත්තොත් සමහර විට අවුරුදු ගාණක් ඉගෙනගෙන අවුරුදු ගාණක් අත්දැකීම් එකතු කරගෙන එහෙමනේ රැකී ආරක්ෂා කරන්නේ. දරුවෝස් මහත් කරන්න කොච්චර දඟලනවද බලන්න. අවුරුදු ගානක් තිස්සේ අවුරුදු 20ක වගේ කෝස් එකක් නේ දරුවෙක් කියන්නේ. ඈ ඒවට කොච්චර මහන්සි වෙනවද බලන්න. ඉතින් ඔන්න විදියට කොතෙකුත් ඒ දේවල් වලට මහන්සි වෙනවනේ. මේකට විතරක් ඇවිල්ලා කියනවා දවස් පහේ වැඩසටහනකට ආවේ හාමුදුරේ මම පළවෙනි පාරට තමයි ආවේ. මේ පහ ඉවර වෙනකොට සෝවන් වෙලා යන අදිස්ථානයේ තමයි මම ආවේ. ඒක මාර කතන්දරයක්. අර ඔක්කොටම අර ලෝක වර්ධන වැඩවලට ඔක්කොටම සුසාන වර්ධන වැඩවලට ඔක්කොටම ඕන තරම් කාලය වැය කරන්න පුළුවන්. හැබැයි මේකට ඇවිල්ලා කියනවා දවස් පහේ වැඩසටහනකට ආව පහින් සෝවන් වෙලා යන්න. ඉතින් අර පිස්සු එකේ හොඳ මේක. කමක් නැහැ ඉතින් ඔයා පහින් සෝවන් වෙලා යන්න උත්සාහ ගන්නකෝ කියලා ආ ඉතින් කිව්ව හැකි. නමුත් ඒක නෙමේ ක්‍රමය. ඒ වෙනුවට ක්‍රමානුකූලව මේ දේ වර්ධනය වෙන්න දෙන්න. ඒ සඳහා ඉඩක් දෙන්න. ඒ සඳහා අවශ්‍ය ටික කරන් කළා ඒ ප්‍රතිපදාව හිමිහිට හිමිහිට වැඩෙන බව දියුණු වෙන බව දැනගන්න. ඒක ටිකෙන් ටික වර්ධනය වෙනවා හරියට ගහක් හැදෙනවා වගේ. ටිකෙන් ටික අතු ඉති දානවා හරියට ගහක් හැදෙනවා වගේ. ටිකෙන් ටික මෝරනවා හරියට ගහක් හැදෙනවා වගේ. අනේ එතකොට තේරෙනවා මේ ඇවිස්සෙන ගතිය අඩු වෙනවා. මේ විදිහේ දැඩි ග්‍රහණයක් එන ගතිය අඩු වෙනවා. ඒකට එකම හේතුව මොකද්ද? මා තුළ මෙන්න මේ ධර්මතාවයන් හත්පස දැක ගැනීමක් ටික ටික සිද්ධ වෙනවා. හත්පස දකින්න දකින්න මොකද වෙන්නේ? එච්චරම ග්‍රහණයක් නැහැ. එච්චරම ඇවිස්සීමක් නැහැ. අනේ අරමුණු වල හත්පස දැකීමේ ප්‍රතිඵලයක් ඒක. දැන් පහුගිය දවසක හරි ලස්සන එකක් දැක්ක. මොකද්ද? සෙන් බර්ත්ඩේ කාඩ් එකක්. ඈ සෙන් බර්ත්ඩේ කාඩ් එකක්. දැන් බර්ත්ඩේ එකක් අපි හිතමු බර්ත්ඩේ කාඩ් එකක් අපි යවන්නේ කාටද? අන්න ගොඩාක් නිකන් හිතමිතුරු ආවගෙනම කල්පනා කරනවා ඔයාගේ බර්ත්ඩේ එක මට සුවිශේෂයි කියලා. ඕමනේ බර්ත්ඩේ කාඩ් එකක් යවන්නේ. එතකොට මේ සෙන් බර්ත්ඩේ කාඩ් එකේ ලියලා තියෙන මොකක්ද දන්නවද? Not thinking of you. ඔබ ගැන හිතන්නේ නැහැ. ඔය ඔබ ගැන හිතන්නේ හිතන්නේ නැතුව තමයි මම මේ බර්ත්ඩේ කාඩ් එක එව්වේ කියලා වචනේ තමයි කියන්නේ. තමයි ඕක නිකන් අර කනට ගැහුවා වගේ ප්‍රකාශයන්නේ. ඔයා ගැනම මං හිත හිතම ඉන්නවා කියන එක තමයි සාමාන්‍ය කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ. මම මොනවා කරත් ඔයා ගැන තමයි මට මේ කල්පනා වෙන්නේ කියලා තමයි කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ. දවසම ඔයා ගැන හිතෙනවා මහ වාතයක් මේක කියලා තමයි කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ. නමුත් අන්න අර වෙන් බර්ත්ඩේ කාඩ් එකේ ලියලා තියෙනවා මොකද්ද? ඔයා ගැන හිතන්නේ නැහැ. Not thinking of you. ඔබ ගැන හිතමින් නෙමෙයි මම ඉන්නේ කියලා අන්න ප්‍රකාශ කරනවා. අන්න ඒක තමයි අපි කියන්නේ මොකද්ද? ශරීර සෞඛ්‍යයට හොඳ සම්බන්ධතාවයක හොඳ සලකුණක් තමයි ඔය තියෙන්නේ. ඈ ශරීර සෞඛ්‍යයට හොඳ එකක්. ජීවිත නසන සුළු දිනහ ගන්න යොමු කරන සුළු එකක් ගැන නෙමෙයි මම මේ කියන්නේ. ඒ වෙනුවට ශරීර සෞඛ්‍යයට හොඳ සම්බන්ධතාවයක්. දූ දරුවෝ ගැන වේවා, සැමියා බිරිඳ ගැන වේවා, යාළු මිත්‍රයෝ ගැන වේවා, පෙම්වතා පෙම්වතිය වේවා, අපිට ශරීර සෞඛ්‍යයට හොඳ සම්බන්ධතාවයක් පවත්වන්න පුළුවන් නම් මෙන්න මේ විදිහේ දැඩි ග්‍රහණයක් නැති ස්වභාවයක් ඒ සම්බන්ධවල තියෙන්න ඕනේ. ඒව කුවට මොකද ඕක කරන්න හරි අමාරුයි. ඔය ග්‍රහණය කරගන්නේ නැහැ කියලා තමයි පටන් ගන්නෙ. නමුත් ටික දවසක් යනකොට තේරෙනවා අර නිකන් කිනිතුල් ඇල්ලුණා වගේ එල්ලිලා ඉන්නවා. ඉතින් නමුත් අන්න ඒවා එච්චරම ඇඟට ගුණ නැහැ. සාමාන්‍ය ප්‍රේමය වගේ දේවල් අනිත් පැත්තට කරකවනහම extreme levels of suffering තමයි. අය නිකන් ආවට ගියාට suffering නෙමෙයි, නිකන් යන්තම් suffering නෙමෙයි, extreme levels. ඉතින් දිනහා ගන්නවා කියන එක බොහොම සරල දෙයක් ඒ වෙලාවට. තව කෙනෙක් නසනවා කියන එක බොහොම සරල දෙයක් ඒ වෙලාවට. මොකද අර මහා ග්‍රහණයක්, මහා ඇවිස්සීමක්, මහා ඉඳවිල්ලක් මතුවෙලා එනවා. අර ඒකනේ කියන්නේ මේ broken heart එකක් මිමික් කරනවා broken arm එකක pain එක. මේ බිඳුණු හදවතක් බිඳුණු අස්තිවල ඍදුම නිරූපණය කරනවා කියලා කියනවා. උත්තරම හදවත බිඳුණු ගැටිය කියයි අස්ති බිඳන එක හොඳයි. අස්ති බිඳන එක ලාභයි. අස්ති බිඳන එක ඉවසන්න පුළුවන් කියලා කියන්න පුළුවනි. ඉතින් අපි හිතනවා මේ සම්බන්ධතා මේ උපාදානය ග්‍රහණයක් වැඩි වෙන තරමට තමයි මේ සම්බන්ධතා හොඳ කියලා. අර අනිත් පැත්තට වෙන නාසිස්ටික් ගතියට යන්නේත් ඔය හින්දානේ. උඹ මාත් එක්ක යාළු වෙනවා මං කියන විදිහට ඉන්න ඕනේ. මං කියන විදිහට ඉන්නා වෙන්න ඕනේ. මං කියන විදිහට අඳින්න බලල ඉන්න ඕනේ, මං කියන විදිහට ඉන්න ඕනේ, මං කියන විදිහට කන්න බොන්න ඕනේ කියලා, මං කියන මිනිස්සු විතරක් ආශ්‍රය කරන්න ඕනේ කියලා අමුතු විකාරයක් මතුවලා එනවා. තෙලින්ම අන්න හිර බහාරයටම ගන්නවා. හිර බහාරයටම ගන්නවා. අන්න අද කාලේ කතා වෙන, අද කාලේ වැඩි වැඩියෙන් ප්‍රකාශ වෙන මේ මහා නිකං අනතුරුදායක සම්බන්ධතා ස්වභාව ගැන තමයි ඔය තියෙන්නේ. මොකද අර ග්‍රහණය වැඩි, අර උපාදානය වැඩි, ඇවිස්සීම වැඩි. ඉතින් ඒකට අනුව එයා කටයුතු කරනවා. නමුත් අන්න යම්කිසි පදනමක් තියනවාද ඒ සම්බන්ධතාවයකට, ශරීර සෞඛ්‍යයට හොඳ සම්බන්ධතාවයකට, අන්න ඒ පදනම තමයි මේ කියන්නේ. එතකොට සෙන්වල කොහොමත් කියනවනේ මේ වර්තමානයේ හිත ගැනීමක් පිළිබඳ. ඊළඟට සෙන්වල කොහොමත් කියනවනේ මේ දැඩි ග්‍රහණයක් අතහැරීමක් නැතුව ඉඳීමක් පිළිබඳ. එතකොට අන්න ඒක නිරූපණය වෙන සුබ පැතුමක් මේ. අන්න කාට කාටත් තමන්ගේ හිතවතුන්ට යවන්න හොඳ බර්ත්ඩේ කාඩ් එකක්. මොකද කියනවා not thinking of you. ඈ ඔබ ගැන හිතමින් නෙමෙයි මම ඉන්නේ. අන්න මට පුළුවනි ඔබත් එක්ක ගනුදෙනු කරන්න, ඔබව ආශ්‍රය කරන්න, ඔබ නැති වෙයි කියන බියක් මා හිත තුල නැතුව, ඔබව අයිති කරගන්නේ නැතුව මට ඔබව ආශ්‍රය කරන්න, ඔබත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. සාමාන්‍ය පොඩි ළමයි ඒව මාළු ටැංකියක් ගාවට ගිහාම අනේ අම්මේ දත් මිටි කයි මාර නිකන් මොකද්ද කියන්නේ දත් 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 එකට අතුල් අතුල් එච්චරට ප්‍රේමේ දත් එකට අතුල් අතුල් බලාගෙන ඉන්නවා ඈ. මොකද අර අර දත් මිටි කනවා නෙමෙයි දත් නිකන් අර එක ටක ටක ගාලා ගැහෙන්නේ නිකන් අර බලල්ලුන් එහෙමත් ගැහෙන්නේ. අන්න ඒ විදිහට බලා ඉන්නවා මේ මාළුන්ට එච්චර ආසයි මෙයා කියලා තමයි අම්මා කියන්නේ. හැබැයි තව ටික වෙලාවක් බලර මූ අත දාලා අර ගෝල් ෆිෂ් කෙනෙක්ව මිරිකලා ආයි බඩ බොකු එළියට පයින්. යන්න මොකද වුනේ ප්‍රේමේ වැඩි වුණා. අන්න ඔබ මගේ මේ ඔබ මම ග්‍රහණය කරගන්න ඕනේ මට අයිති දෙයක් විදිහට හැදෙන්න පටන් ගත්තා. නමුත් අන්න යම් කිසි සම්බන්ධතාවයක් තියෙනවා නම් ශරීර සෞඛ්‍යයට හොඳ, අන්න එයාව අයිති කරගන්නේ හරියන්නේ නැහැ. වෙන කෙනෙක් මගේ අයිතිවාසිකමට, මගේ වත්කමක් විදිහට අර ගැනීමක් හරියන්නේ නැහැ. අන්න ඒ වෙනුවට අන්න මොකද්ද මේ කෙනෙක්ව ආශ්‍රය කරනවා, කෙනෙක් ළඟ වෙනවා, හැබැයි අන්න එයාව දැඩි ලෙස ග්‍රහණය කිරීමක්, එයා නැති වෙයි කියලා බියවීමක්, එයා මට ආභරණයක් විදිහට පැලඳ ගැනීමක්, අන්න ඒ විදිහ දෙයක් නැතුව. අන්න ඒක තමයි හෙල්ති, මෙහෙම නැත්තම් හොඳ ශරීර සෞඛ්‍යයට හොඳ සම්බන්ධතාවයකට උපදනව. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔයගේ දෙයක් මේ මනුස්ස හිතකට කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ. unconditional love කියන්නේ condition වෙච්ච හිතකින් පුළුවන් ද unconditional love? එහෙම ප්‍රශ්නයක් තියෙනවා. දෙමව්පිය වුණත් දරුවන් යම් කිසි විදියක ආභරණයක්. දෙමව්පියන්ටත් අන්න දරුවෝ තමුන්ට කරගන්න බැරි වුණු ටික, ඉලක්ක ටික ලං කරගන්න tool එකක්. අම්මට basketball, netball ගහන්න බැරි වුණාද මට පුළුවන් ද මේ දුවව හරි net ball ගස්සවන්න කියලා ඔන්න try කරනවා. අන්න ඒ විදිහේ දෙයක්, උත්සාහයක් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. අන්න මොකද්ද මේ දැඩි ග්‍රහණයක්, ඇවිස්සීමක් සහිතව මේ සම්බන්ධතා පවත්වනවා. දුදරුවට ඇලිලා ග්‍රහණය වෙලා ඉන්නවා. පෙම් කරන කට්ටියට ඇලිලා ග්‍රහණය වෙලා ඉන්නවා. යාළුවන්ට ඇලිලා ග්‍රහණය වෙලා ඉන්නවා. ඉතින් අන්න අනිත් පැත්තට කරකිච්ච දවසක වෙහෙස පීඩාවක්, ආතතිගත ස්වභාවයක් මතුවෙන එක බොහොම සාධාරණයි, බොහොම සාමාන්‍යයි. ඉතින් ඔන්න ඔය විදිහේ අර ඇවිස්සීමක්, උපාදානයක් ආශ්‍රව, ඒ විදිහේ ඇවිස්සීමක් මේවා නැතුව අපිට මේවායි හත්පස දැකගෙන අපිට ඉන්න පුළුවන් නම් ඒක ගොඩාක් අපේ ජීවිත නිවන සුළුයි. ඒක ගොඩාක් අපේ සම්බන්ධතා පැත්තෙන් වුණත් ඒ කට්ටියටත් වැඩි වැඩියෙන් පහසුවක් දැනෙන සුළුයි. ඒක තමයි නියම ක්‍රමේ. එතකොට ඒ කෙනාට ආශ්‍රය කරන්න කරන්න හිතට සැනසීමක්, විවේකයක්, පහසුවක් මිසක් වෙහෙසක් දැනෙන විදිහක් නැහැ. හරි නිකන් කූඩුවේ දාන්නේ නැතුව අන්න කුරුල්ලා ඉන්නවා. නියම එකනම් අන්න අතරලා දාලා ගියාම රවුමක් ගහලා ආපහු එන්න එපැයි. එන්නේ නැත්නම් පලයන් යන දේ හැක මොකද්ද ප්‍රශ්නේ? නැත්තම් ඕනේ නැහැනේ. කූඩු වල දාලා හිර කරලා ඉඳලා හරියන්නේ නැහැ. මේක ඒක නෙමෙයි ක්‍රමේ. අන්න වෙනුවට අතහැරලා දාලා ඉන්නවා. නිදහස් කරලා ඉන්නවා. කැමති නම් ගෑසුණාවේ, අකමැති නම් නික්මිලා ගියාවේ. ඒ ගිලිලා ගියාවේ. අර විදියට නිකන් කූඩුවේ දාලා ගිරව බත් කෑවද පෙත්ත බත් කෑවද කියලා ඇහුවට වැඩක් නැහැ. පෙත්තව දාලා බලන්න ඕනේ, එළියට දාලා බලන්න ඕනේ. අර නිකන් සින්දුවකත් කියන්නේ. ඈ නිකන් අතහැරලා යනවද කියලා බලන්න, ලෙහලා බලන්න කියලා. ඈ ඉස්සෙල්ල ලෙහලා බලන්න ඕනේ. එතකොට තේරෙනවා අතහැරලා යනවද නැද්ද කියලා. ඉතින් ඔන්න ඒ විදිහේ යම් කිසි විදියක මේ උපාදාන ආත්පස දැකගත්තොත්, මේ අවිස්සීම් ආත්පස දැකගත්තොත්, මේ සියල්ලට හේතු වෙන්නේ අපේ මේ ස්පර්ශණය ඇති කණ්ණාඩිය බව ආත්පස දැකගත්තොත්, අන්න වැඩි වැඩියෙන් අපිට පහසුවක්, විවේකයක්, සැනසීමක් ළඟ වෙලා ඉන්න පුළුවන්. අන්න ඒක නිසාමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙන්න මේ දේ, මෙන්න මේ ධර්මය ආත්පස දැකගත්. ඉතින් එවැනි වූ ආත්පස දැක ගැනීමක් සඳහා අද දවසේ මේ පැහැදිලි කිරීමත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. අපිට ඊට වටිනා ධර්ම දේශනාවක් ඔබ වහන්සේගෙන් අහන්න ලැබුණා. මේ අපි සතිය සතිමත් වීමේදී අපිට අපේ අරමුණ පිළිබඳව අපි කොහොමද මේ බලන්නේ, කොහොමද අංගයන් 11ක් පිළිබඳව අපි කොහොමද සතිමත් වෙන්නේ, ඒ කියන්නේ අපි ඒවා අපි ඒ අංගයන් පිළිබඳව කල්පනා කරමින් නෙමෙයි අපි සතිමත් විය යුත්තේ, ඒවා ඉබේම අපි මතු වෙනකන් අපි ඉඩ දෙන්න ඕනෑ කියන එක ස්වාමීන් වහන්සේ පළමුවෙන් අපිට පැවසුවා. ඒ වගේම මේ ආශ්‍රව උපාදාන ස්වාමීන් වහන්සේ කිව්වේ ආශ්‍රව කියන්නේ ඇවිස්සීම් දැඩි ග්‍රහණයන් පිළිබඳව අපි කොහොමද කටයුතු කළ යුත්තේ කියන ඒවා සම්බන්ධයෙන් උන්වහන්සේ අපට උපදෙස් දුන්නා. මේ ආශ්‍රව උපාදානයන්ට ප්‍රධාන වෙන්නේ ස්පර්ශය. ඒ ස්පර්ශයන් පිළිබඳව අපි හාත්පස බැලීමට පුරුදු විය යුතුයි යන්නත් ස්වාමීන් වහන්සේ අපිට දේශනා කළා. එපමණ මට සාරාංශ කළ හැකි එපමණ ස්වාමීන් වහන්සේගේ දේශනාව ඒ ඔබට අහන්න පුළුවන් නිසරණ වනේ වෙබ්සයිට් එකට ගිහිල්ලා නැවත අහන්න පුළුවන්. දැන් මං මේ අපේ තියෙන උපදෙස් පත්‍රිකාවක් අපි ස්වාමීන් වහන්සේගේ උපදෙස් අනුව සකස් කරලා තිනවා, ඒ ෂෙයා කරන්නම්. මේ උපදෙස් පත්‍රිකාවේ පළවෙනියෙන්ම තියෙන මං ඒක චැට් සෙක්ෂන් එකට දැම්මා, ඒක ඔබට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේකේ පළවෙනි අංකයෙන් අපි ලින්ක්ස් දෙකක් දීලා තියෙනවා. කොහොමද සතිමත් ඇවිදීම ආරම්භ කරන්නේ, කොහොමද සතිමත් හිඳ ගැනීම කරන්නේ කියලා. ඒ අනුව ඔබ කටයුතු කරන්න. ඒ සඳහා ඔබගේ කාලය විනාඩි 10කින් පමණ ආරම්භ කරලා ක්‍රමයෙන් ඒක වැඩි කරන්න. එහෙම වැඩි කරගෙන ඔබට පුළුවන් ඔබේ අත්දැකීම සරලව අපිට ලියලා එවන්න. ඒ අත්දැකීම අපි එවන්න අපිට ඔබ වෙත Google Form එකක් තියෙනවා. ඒ වගේම ඊමේල් ලිපිනයකුත් සකස් කරලා තියෙනවා. මේ සතිමත් ඇවිදීම හිඳ ගැනීම පිළිබඳව කොහොමද ඔබ වාර්තාව ලියන්නේ කියන එකත් අප අමුණලා තියෙනවා. මම chat section එකට යමිනවා. ඒ පිළිබඳව උපදේශපත් අප විසින් සකස් කරලා තියෙන උපදේශ පත්‍රිකාවක් ඒ ලිවීම සම්බන්ධයෙන්. ඒකේ සතිමත් ඇවිදීම ගැන ලියලා තියෙන්නේ. ඇවිදීම පටන් ගැනීමට පෙර ඉන්න ඉරියව්වට හිත යොදාගෙන වට කීපයක් එහාට මෙහාට ඇවිදින්න. ඉන්පසු පතුලට දැනෙන දැනීම් හඳුනාගෙන ඒවා විස්තර කරන්න. රළු බව, සියුම් බව, සීතල උණුසුම් බව, යටිපතුලෙහි ස්පර්ශයන්, වම් කකුල් සහ දකුණු කකුලෙහි දැනෙන වෙනස්කම් ආදිය විස්තර කරන්න. යටිපතුලෙන් හිත පිටතට ගියොත් කුමන දෙයකට හිත ගියේද කියලා ඔබට විස්තර කරන්න පුළුවන්. මෙසේ පියවර කීපයක් නොකඩවා යටිපතුලෙහි සතිය පවත්වා ගත හැකි වුණාද යන්න ඇතුළත් කරන්න. තවද සතිමත්ව ඇවිදින විට දැනුණු අනෙක් කරුණුද ඇතුළත් කරන්න. කොපමණ කාලයක් මේ ඇවිදීමෙහි යෙදුණාද කියලත් ඔබේ ඒ සම්බන්ධව අත්දැකීම පැහැදිලිව ලියන්න. සතිමත් හිඳ ගැනීම පහසු ලෙස සමබරව හිඳගෙන ඇස්වසා ඉන්න ඉරියව්වට හිත යොදා කය නිරීක්ෂණය කරන්න. මෙසේ ඉන්න විට ඔබට දැනුණ දේවල් උදාහරණ ලෙස හුස්ම ගන්න ආකාරය, හුස්ම ඇතුල්වීම පිටවීම, උදරයේ පිම්බීම හැකිල්වීම හෝ ඉරියව්ව, ඔබේ ශරීරයට දැනෙන අයුරු, ඔබට දැනෙන වේදනාවන් ශරීරයට ඒ පිළිබඳව ලියන්න. ඔබ යොදාගත් අරමුණ හුස්ම ගැනීමද නැත්නම් පිම්බීම හැකිලීමද කියලා පළමුවෙම සඳහන් කරන්න. මේ ඔබ ගත්ත ප්‍රධාන අරමුණෙන් හිත පිටතර ගියොත් කුමන දෙයකට හිත ගියේද කියලත්, නැවත ප්‍රධාන අරමුණට හිත පැමිණියේද යන්න ආදිය විස්තර කරන්න. ඉන් අනතුරුව ඒ වார்த்தාව මම පළමු කිවි පරිදි අර Google Form එකත් ඊමේල් ලිපිනත් පාවිච්චි කරලා අප වෙත එවන්න. ඒ උපදෙස් අනුව සතිමත් දිනපතා සතිමත් වීම පුරුදු කරන්න. මෙතු අප සෑම ඉරිදාවකම ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 7ටත්, මෙල්බර්න් වේලාවෙන් දැන් දින වේලාව වෙනස් කරලා තියෙන නිසා පෙරවරු 12:00ටත්, නිව්සීලන්ත වේලාවෙන් 5:02ටත් අප සමග එකතු වෙන්න පුළුවන්. මේ Zoom link එකත් මම දීලා තියෙනවා. රැස්වීම අංකයේ මුරපදයේ දීලා තියෙනවා. එපමණයි මේ අපේ අපට ලබා දිය හැකි උපදෙස් කෙටියෙන්. ස්වාමීන් වහන්සේ, ධර්ම සරණ ස්වාමීන් වහන්සේ ඉන්නවද? අවසරයි ස්වාමීන් වහන්ස, මං බන්දුළු සොයිස මහතාට ආරාධනා කරනවා අප වෙත ලැබී තිබෙන ප්‍රශ්න ස්වාමීන් වහන්සේ වෙත ඉදිරිපත් කරන ලෙස.
පද්මනන්ද, කවුද අද ඉන්න ස්වාමීන් වහන්සේ? කුසල ස්වාමීන් වහන්සේද නැත්නම්?
කුසල ස්වාමීන් වහන්සේ තමයි, ධම්මසාග ස්වාමීන් වහන්සේ නෑ වගේ, තාම සම්බන්ධ වෙලා.
ස්වාමීන් මේ මියුට් වෙලා නේද තියෙන්නේ?
ඕ, කතා කරන්නේ නෑ ස්වාමීන් වහන්සේ.
ඒ සාගර හාමුදුරුවෝ නෑනේ?
එහෙමයි ස්වාමීන් වහන්සේ.
ඇවිල්ලා නෑනේ?
පේන්නේ
නැහැ ස්වාමීන් වහන්සේ. දැන් කොහොමද මෙහෙන් අල්ලන්න බෑ සාගර හමුදුරංග? සාගර හමුදුරංග ඉන්ටර්නැෂනල් ලෙවල් එකෙන් තමයි අල්ල ගන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේට පුළුවන්ද අපේ ප්‍රශ්න වාරයට මේ ඉදිරිපත්?
ඉන්ටර්නැෂනල් කාර්ය කෙනෙක් ඉඳියන හොඳයිනේ. ඔය සයන්ස් කළ සාගර හමුදුරම කොහොම හරි අල්ල ගන්න බැලුවේ හරි ගියේ නැහැ වගේ මට පේන්නේ.
සාගර
හාමුදුරුවෝ දැක්කේ නැහැ
කාලකින්,
ආවේ නැහැ. ඒක තමයි ආවේ නැහැ කාලෙකින්. එපා වෙලාද කොහෙද තියෙන්නේ මේ කට්ටිය වෙනස්කම් කළාද කොහෙද සාගර හාමුදුරුවන්ට? ඉතින් අතල්ලා කාලේ යන්නටි.
අපි නදීප්ට බාර දෙමින් මේක ස්වාමීන් වහන්සේ.
නදීප්ට වෙනස්කම් කළාද? දුක් දෙවිදේ දැන් මොන්නේ ඒක?
මම නම් හරි අයිසකයි ස්වාමීන් වහන්සේ.
නදීප් හොඳ ක්‍රිකටර්නේ ස්වාමීන් වහන්සේ, මොකක් හරි කරන්න පුළුවන් වෙයි බෝලයක් දාන්න.
සාගර හාමුදුරුවෝ අමතක කරන්නේ නැව පළවෙනි වැඩසටහන ඉඳලා ඉන්නවා. ඒ සාගර හාමුදුරුවන්ට වෙනස්කම් කරන එකට මම මනාප නැහැ.
ස්වාමීන් වහන්සේ, මේ අද දින ප්‍රශ්න තුනක්, වාර්තා තුනක් ලැබිලා තියෙනවා. වහන්සේට ඉදිරිපත් කරන්න පුළුවන්ද අපිට වෙන ස්වාමීන්? එමයි ස්වාමීන් වහන්සේ, මුලින්ම වහන්සේ ඉතාම ගෞරවයෙන් අපි සාකච්ඡාව ආරම්භ පිළිගන්නවා. නමස්කාර වේවා. ගරු ස්වාමීන් වහන්ස, සක්මන් භාවනාව විනාඩි 20යි. සක්මන් පතේ ලෙස භාවිතා කළේ නිවස තුල ටයිල් පොළවයි. ඔසවනවා තබනවා, ඔසවනවා තබනවා වශයෙන් සක්මන් කළෙමි. එක් පාදයක් ඔසවන විටම අනෙක් පාදයට සිරුරේ මුළු බර යොමු වන බව දැනුනි. වරින් වර වෙනත් සිතුවිලි වලටත් හිත යොමු විය. වාර්තාව ලියන ආකාරයේ වරින් වර සිතට නැගුණි. පසුව මෙනෙහි කිරීමකින් තොරව පාදවලට ශරීරයේ බර දැනෙන ආකාරයට අවධානය යොමු කරගෙන කාලය අවසන් කළෙමි. පරයන්කේ විනාඩි 20යි. පුටුවක වාඩි වී පාදවල සිට හිස දක්වා, නැවත හිසේ සිට පාද දක්වා හිත යොමු කර පසුව වඩාත් ප්‍රකටව දැනෙන පපුව ප්‍රදේශයේ උස් පහත් වීමට හිත යොමු කළෙමි. ටික වේලාවකින් සිරුර ගල් වූ ස්වභාවයක් දැනුනි. ක්‍රමෙන් මුළු සිරුරම දෙදරන හෝ සිරුරු හිරිවැටෙන ස්වභාවයක් දැනුනි. වචනයෙන් විස්තර කළ නොහැකි ස්වභාවයකින් මෙය කතට අපහසුවක් විය. පිම්බීම හැකිලීමට හිත යොමු කළ නොහැකි විය. මුළු පරිරංකේ පුරාම මෙම ස්වභාවය දැනුනි. මා කවරකට හිත යොමු කළ යුතු දියන්න පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. නිස ඔබ උපදෙස් ලබා දෙන සේක්වා. වාර්තාව අවසන් ස්වාමීන් වහන්ස.
හොඳයි, ඒකේ දෙවැනි කොටස ආපහු කියවන්න පුළුවන්ද? පරයන්ක භාවනාවේ කොටස නේද දෙවැනියට කිව්වේ? එහෙනම් දැන්
පුටුවක වාඩි වී පාදවල සිට හිස දක්වාත් නැවත හිසේ සිට පාද දක්වාත් හිත සිත යොමු කර පසුව වඩාත් ප්‍රකටව දැනෙන පපුව ප්‍රදේශයේ උස් පහත් වීමට හිත යොමු කළෙමි. ටික වේලාවකින් සිරුර ගල් වූ ස්වභාවයක් දැනුනි. ක්‍රමයෙන් මුළු සිරුරම දෙදරන හෝ සුළු හිරිවැටුණු ස්වභාවයක් දැනුනි. වචනයෙන් විස්තර කළ නොහැකි ස්වභාවයකින් මෙය ගතට අපහසුවක් විය. පිම්බීම හැකිලීමට හිත යොමු කළ නොහැකි විය. මුළු පර්යංකේ පුරාම මෙම ස්වභාවය දැනුනි. මා කවරකට හිත යොමු කළ යුතුද යන්න පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. එපමණයි ස්වාමීන්
වහන්සේ. ඒ විදිහේ කරලාම තමයි අත්දැකීම ලබා ගන්න ඕනි. දැන් මෙතන මේ බණේ විතරක් අහගෙන ඉඳියට, එහෙම ඉන්න කට්ටිය ඉඳියට මේක හරියාකාරව තේරුම් ගන්න බෑ. දැන් මේ 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 කියන වார்த்தාව යෙදිලා පුහුණු කළා කියන එකක් නේ. එතකොට මොකද වෙන්නේ? අර අපි දීපු පණිවිඩේ නෙමෙයි, එයා තුලින් පරිණාමයට විපරිණාමයට පත්වෙච්ච එකක් තමයි ඔය වார்த்தාව කියන්නේ. එහෙම නැත්නම් අර මගේ කණ්ණාඩියට අනුව පෙරිලා ආපු එකක්. ඒක තමයි ක්‍රමවේදී. එහෙම නැතුව අර වචනේ විතරක් ඇහුව පමණින් ප්‍රමාණවත් නෑ. ඒක යෙදිලා බලන්න ඕනේ. අත්දැකීමෙන් පුහුණු කළ බලන්න ඕනේ. අනේ එතකොට තේරෙනවා, දැන් මම මේ විදිහට කරගෙන යනකොට මුලදී පපුස් පහත් වීම බලන්න පුළුවන්, දකින්න පුළුවන්. නමුත් ඊට පස්සේ අර මුළු ඇඟම ගල් ගැහිලා අර විදිහේ අමුතු ස්වභාවයක් මතුවලා එනකොට අරකට අවධානය ගන්න බෑ කියලා දැනෙනවා. අනේ එතකොට මේ වෙලාවේදී අපි මොකද්ද කරන්න ඕනේ කියන සාකච්ඡාව අපිට කරන්න පුළුවන්. නොකරන එකෙක් ඕක කවදාවත් කරන්න බෑනේ. එයාත් මේ ටික අහගෙන ඉන්නවා. එයාට ඒවලට මේ කියන දේ තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා. අන්න අර විදිහේ අත්දැකීමක් ලැබපු කෙනෙක්, යෙදුන කෙනෙක් අන්න එයාට තේරෙනවා මේ විදිහට මේ පිම්බීම ඇකිලිම වපුවේ උස් පහත් වීම බලාගෙන ඉඳලා අර විදිහේ අමුතු ස්වභාවයක් මේ කයේ මතුවලා එනවා. ඒ වගේ ආපු වෙලාවක කොහොමද මං කරන්න ඕනේ, මොකද්ද මං කරන්න ඕනේ කියලා ඔන්න අහන්න උත්සාහ කරනවා. ඒ වගේ වෙලාවට අපිට කියවැකි සරලව ඒ ක්‍රියාවලියක් ඉන්න. දැන් ගල් ගැහිලා ගල් ගැහිලා ගල් ගැහිලා යන ක්‍රියාවලියක් තියෙනවානේ. අන්නේ ක්‍රියාවලියකින් ඒ ක්‍රියාවලියක ඉන්නකොට අන්න මොකද වෙන්නේ? ඒ වෙලාවකදී ඒක ටික ටික වැඩි වෙලා යම් කිසි උච්ච ස්ථානයකට ඇවිල්ලා ආපහු නිවිලා යනවා. ආපහු නිවිලා ගියාට පස්සේ නැවතත් අර විදියට පිම්බීම හැකිලීමට යන්න පුළුවන් හැකියාවක් මතුවලා එනවා. ඉතින් ඔය අත්දැකීම් නැවත නැවත ලං කර ගන්න ඕනේ, වැඩි වැඩියෙන් යෙදෙන්න ඕනේ. ඒතර මේ විදියට තත්ත්වකන මේක වර්ධනය කරගත්ත කෙනෙක්ට අපිට කියන්න පුළුවනි, අන දැන් අන තැටිය රත් වෙන්න හොඳට නැවත නැවත ඊයේදී සක්මන් පරියංග විදිහට වැඩි වැඩියෙන් උත්සාහ කරන්න. එතකොට ඔය විවිධ අත්දැකීම් ඔය විදිහට ගලාගෙන එනවා. එයාට මුහුණ දෙන්න අපි නිකන් අර වාහනේ මුවහත වගේ තමයි. මේ මුවහත එන්නේම අත්දැකීම් හරහා. සාමාන්‍ය අපේ ජීවිතවල බැලුවොත් හොඳම මුවහත ඇවිල්ලා තියෙන්නේ නරකම අත්දැකීමක් හරහා. සමහර විට ජීවිතේ නසන සුළු, විනාශ කරන සුළු අත්දැකීම් හරහා තමයි හොඳම මුවහත ඇවිල්ලා තියෙන්නේ. මගේ ජීවිතේ එහෙම සලකුණු කීපයක් තියෙනවා. ආයි ගන්නම දෙයක් නැති දේවල් සිදුවීම්. ආයි වැටෙන්න තියෙන හොම්බෙම්ම ගියපු අවස්ථා. රොක් බොටම් කියලා කියන්නේ ලිම් පතුලෙම ගිහිල්ලා වැදිලා. ඒ වගේ අවස්ථාවලින් ආපු මුවහත මම හිතා ගන්න බැරි මුවහතක්. ජීවිතයේ සම්පූර්ණ යමින් ඉන්දිය පාරවල් වෙනස් වෙලා අලුත් පාරකට වැටිලා තියෙනවා. වෙනස්ම විදිහේ පාරකට වැටිලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ අත්දැකීම් හරහා තමයි එදේ වෙන්නේ. ඒ අත්දැකීම් වැඩි වැඩියෙන් ලබන සුළුව කරගෙන යා. ඔය යන විදිය හරි යන විදියටම යන්න දෙන්න තමයි
තියෙන්නේ. එහමයි ස්වාමීන් වහන්සේ. දෙවන වார்த்தාව වන්දනීය පූජනීය ගරුතර ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව මුලින්ම 110ටත් ආපස්සටත් ගණන් කර හුස්ම කෙරෙහි හිත යොමු කළා. නාස්පුඩු නාසයේ ඉහළ කොටස උගුර පපුව මැද්දින් පෙනහළු වලට බිදී යන ආකාරය අදීරෙන් අදීර මෙනෙහි කළා. බෙල්ලේ සිට පහළට බරක් දරාගෙන සිටින බවක් දැනුණා. සිතුවිල්ලකින් තොරවම ඇස් දෙස බැලුණා. දැඩි අන්ධකාරයක් පෙනුණා. ටික වේලාවක් ඒ දෙස බලා සිටින විට කහපාට හුරු ලා කොළපාට එළියක් දැක්කා. ඒ එක්කම කිසියම් මිහිරි සුවඳක් දැනුණා. දුටු එළියේ ස්වරූපයේ විටින් විට වෙනස් වුණා. ඒ කිසියම් රුවක් ඇති බවත් එහි එක් ඇසක් මා වෙත හැරී ඇති බවත් පෙනුණා. ඉන්පසු මනස විසිරුණු බවක් දැනුණා. නැවත එක් අරමුණකට යොමු කර ගැනීමට අපහසු වුණා. සක්මන් භාවනාව. කඩින් කඩ වර්ෂාව පැවති නිසා නිවස තුළම සිමෙන්ති පොළවේ සක්මන් කළා. සක්මනේ දුර අඩි 15ක් පමණ. සිමෙන්ති පොළවේ විවිධ වෙනස් වීම් සමග සියුම් වැලි කැට පෑගෙනවා දැනුණා. පොළවේ වෙනස් වීම් මතකයේ රැඳී ඇස් වසාගෙන සක්මන් කිරීමටත් සක්මන් අවසානයේ ගැටීමකින් තොරව ආපසු හැරීමටත් හැකි වුණා. පාදෙන් පාදයට ශරීරයේ බර මාරුණ ආකාරයත් මාපටැඟිල්ලේ පසුපස කොටසට දැඩි ආයසයක් යෙදෙන බව තේරුණා. පසුව දන හිස පිටුපස දක්වා පේශීන්ගේ ක්‍රියාකාරීත්වයක් දැනුණා. ඒ බෙල්ලේ පහළ කොටස දක්වා රේඛාවක් ආකාරයෙන් ක්‍රියා කරනවා දැනුණා. දකුණු අතේ වේදනාවක් දැනුණත් එය නොසලකා සක්මනේ යෙදුණා. යටිපතුලේ ඇලුණු වැලි හෝ යම් ද්‍රව්‍යයන් නිසා ඒකාකාරී බවක් දැනුණා. ගරුතර ස්වාමීන් වහන්සේ ඊට දක්වා ඇත්තේ මාද භාවනාවේදී ලද අත්දැකීමයි. මෙය සාර්ථක භාවනාවක්ද නැතහොත් වෙනස් කරගත යුතු දේවල් තිබෙනවාද? මාගෙන අනුකම්පාවෙන් පහදා දෙනසේකවා. ඔබ වහන්සේට මේ භවයේදීම සත්‍ය අවබෝධ වේවා. තෙරුවන් සරණයි. වර්තාවේ අවසානයි.
ඔව්, සාර්ථක භාවනාවක් කවදාවත් අසාර්ථක භාවනා කියලා දෙයක් නැහැනේ. හැමදාම භාවනාව සාර්ථකයි. නමුත් අපි හදා ගන්නවා මේක අසාර්ථකයි කියලා. අපි චෝදනා කරනවා අසාර්ථක භාවනාව කියලා. කවදාවත් නැහැ. හැමදාම වෙන්නේ සාර්ථකම භාවනාව. විය යුතුම භාවනාව තමයි හැමදාම වෙන්නේ. දැන් මේ වගේ අත්දැකීමක් ප්‍රකාශ කරන කෙනෙක්ට අපිට හඳුන්වලා දෙන්න පුළුවන් ඔය මැජික් වල තියෙන මිස්ඩිරෙක්ෂන් කියලා එකක්. මොකක්ද ඒකේ අදහස? මේ මැජික් එකක් පෙන්වන්න කලින් ඒ ඔඩියන්ස් එකේ අවධානය වෙන කොහෙට හරි ගන්න ඕනේ. මිස්ඩිරෙක්ට් කරනවා. වෙන දිහාවකට අවධානය ගන්නවා. ඒ අවධානය මිස්ඩිරෙක්ට් කළා තමයි සාමාන්‍යයෙන් අනිත් පැත්තේ මැජික් එකක් පෙන්වන්නේ. ඔන්න එකපාරට ගින්නක් පෙන්වනවා කොහේ හරි. නැතත් සද්දයක් කරනවා, බෙරයක් හොලවනවා. ඔය වැඩි මොකක් හරි එකක් කළා අපේ අවධානය එතෙන්ට අරගත්තාම අනිත් එකෙන් ඔන්න පරවියෙක් මැවිලා එනවා. අනිත් අතින් පරවියෙක් මැවිලා එනවා. අනිත් අතින් ඔන්න හාවෙක් මැවිලා එනවා. මොකද්ද මේ වෙන්නේ? අර අගේට මේ සාක්කුවේ දාගෙන ඉඳි එකව ඒ අතෙන් එළියට ගන්නවා. හැබැයි අවධානය තියෙන්නේ වෙන දිහාවක. මොකද අපිව ගත්ත අර ආලෝකයට අවධානය ගත්තා, අර සද්දයට අවධානය ගත්තා. අන්නේ විදියට ওই මැජික් වල මිස් ඩිරෙක්ෂන් කියලා එකක් තියෙනවා. හරිද? එතකොට මේ විඥාන මායාවෙත් විඥානයේ මායාකාරීත්වනේ භාග්‍යතුන් වහන්සේ උපමා කරන්නේ. මේ හතරමං හන්දියක ශිල්ප පෙන්නන මායාකාරීක් වගේ. එතකොට මේ විඥාන මායාවෙත් තියෙනවා මිස් ඩිරෙක්ෂන් කියලා එකක්. එතකොට වාර්තාව තනි කරම යන්නේ අන්න අර මිස් ඩිරෙක්ෂන් ගැන තමයි කියන්නේ. මොකද්ද කියන එළියක් පේනවා, සුවඳක් දැනෙනවා, රුවක් මැවෙනවා, ඇසක් පේනවා කී කී ඔය විදිහට එක එක කතන්දර ගොඩාක් ගෙනහැර දක්වනවා. ඔය එකක්වත් නොපෙනිය යුතු දේවල් නෙමෙයි. හැබැයි ඒ වෙලාවේදී අපි දැනගන්න ඕනේ මැජික් එක යන්නේ මෙතන නෙමෙයි. මේ අපේ අවධානය පැහැර ගන්නවා. පැහැර ගද්දී මැජික් එක යන්නේ මූල කර්මස්ථානේ. ඈ හුස්ම බලනවනම් හුස්මේ තමයි මැජික් එක යන්නේ. පියවර බලනවනම් පියවරල් තමයි මැජික් එක යන්නේ. ඔය පේන දර්ශන වල පොළවේ අර මේ ටයිල් වල එක එක රූප ඇඳෙන ඒවා ඒවයි නෙමෙයි. ඒ ඔක්කොම මිස් ඩිරෙක්ෂන්. අපි අවධානය එහෙට අරගන්නවා. අරගෙන අනිත් පැත්තෙන් මැජික් එකක් පෙන්නනවා. අන්න ඒක නිසා හරියට මේ මැජික් කතන්දරය දන්න කෙනෙක්, හරියට කමටහනක් සුද්ධ වෙච්ච කෙනෙක්, එයා බලනවා මේ එළිය එනකොට හුස්ම කොහොමද? එළිය එනකොට හුස්ම මේ වගේ. සුවඳ දැනෙනකොට හුස්ම කොහොමද? සුවඳ දැනෙනකොට හුස්ම මේ වගේ. අර විදිහට මේ රුවක් මැවිලා එනකොට හුස්ම කොහමද? එතකොට හුස්ම මේ වගේ. අර විදිහට හැප්පෙනිලා බය වෙනකොට හුස්ම කොහමද? එතකොට හුස්ම මේ වගේ. අර විදිහට හිත ඇවිස්සිච්ච වෙලාවේ හුස්ම කොහමද? කී කිය නැවත නැවත අර දෙපැත්තට අරයට මෙහෙට තමුන්ගේ අවධානය හොඳට යොමු කළා මේ තැනත්තා පරීක්ෂා කරනවා. අර විදිහට එක තැනකින් මිස් ඩිරෙක්ෂන්ස් වතු වෙලා එනකොට අනිත් පැත්තේ වෙන මැජික් එක මොකද්ද? අන්න ඒ බැල්ම තමයි අවශ්‍ය. හිත ඒකාග්‍ර කරන්න ඕනේ නැහැ. ඒ වෙනුවට හිත එහෙම එහෙ විසිරෙන අතරේ තමයි ওই පුහුණුව තියෙන්නේ. හරිම අසංවිධිතයි. සංවිධාන ක්‍රමානුකූල පුහුණුවක් නෙමෙයි. හරියට නිකන් අර ගරිල්ලා සටන් ක්‍රමයකට තමයි සටන යන්නේ. එතකොට කැෂුවලිටිස් අඩුයිනේ අර නිකන් හොඳ මේ ක්‍රමානුකූල හමුදාවක් අරගෙන ගියාම ආටි එකක් වැටුණ ගමන් ඔන්න 100ක් විතර එතනම ඉවරයි. එහෙම එකක් නැහැ. ඒ වෙනුවට ගරිල්ලා ක්‍රමයට ගහන්නේ. එතකොට හිත එක්තැන් කිරිල්ලක් නැහැ. හිත එක්තැන් කරනවයි කියලා ඔතන වචනයක් කියනවා. ඒක එච්චර ඕනේ නැහැ. ඒ වෙනුවට බලන්න මේ උස්ස බල බල ඉඳදී ඔන්න එළියක් මතුවලා එනවා. එළියට අවධානය ගියාම උස්මට මොකද උනේ කියලා අනිත් පැත්ත හැරිලා බලනවා. අර විදියට ඔන්න සුවඳක් දැනෙනවා, අමුතු සුවඳක්. ඒ සුවඳට අවධානය ගියාම උස්මට මොකද උනේ? මේ විදියට රුවක් මැවිලා එනවා. එතකොට උස්මට මොකද වෙන්නේ? මේ විදියට ඇහක් පෙනිලා බය වෙනවා. එතකොට උස්මට මොකද වෙන්නේ? අර විදියට මනස ඇවිස්සෙනවා. එතකොට උස්මට මොකද වෙන්නේ කිය කිය නැවත නැවත මුලට එන ආකාරයෙන්, මුලට බලන ආකාරයෙන්, අර විදියට මිස් ඩිරෙක්ෂන් වලට අහු නොවි මැජික් එක බලන ස්වරූපෙන් මේ වැඩේ කරගෙන යන්න ඒක තමයි අවශ්‍ය වෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ තුන්වන වார்த்தාව ඉදිරිපත් කිරීම. ඉදිනදා ජීවිතයේදී සතිය වසරක පමණ කාලයක සිට අතීත හා අනාගත සිතුවිලි සිතවිල්ලක් පමණයි මෙනෙහි කර කයට සිත තබන්නට විය. මෙය පුරුදු කර මුල් කාලයේ සතියෙන් ගත කරන විට මමයයි කියාගත කෙනෙක් නැති බව සුළුවෙන් හැඟුණු විට සිත තලුනි. එහෙත් සිතට බොහොම සෙමින් සැනසෙල්ලක් ළඟා වූ නිසා කමටහන දිගටම වැඩුවෙමි. සතිය හොඳින් පවත්වා ගැනීමට පුළුවන් විට කාර්යයන් කෙරෙන්නේ මම නොවන බව හොඳින් පෙනේ. මෙසේ දැකිය හැකි කාලය සීමාම වැඩි වන විට මම නොවන මම මනසින් පෙන්ුනි. මුල් කාලයේ මම නොවන මම within bracket මම නොවන මම සිත තල්මක් උනාද දැන් හොඳ මිතුරියකි. හැකි සෑම මොහොතකම සිතුවිලි මගහැර මිතුරිය සෙවීමේ බොහොම ප්‍රබෝධජනක අත්දැකීමක් වචනෙන් විස්තර කළ නොහැකි නිවීමක් ඇත. තවද නිවසේ සිටින විට එරමිනිය ගොතාගෙන බිම හිඳ ගැනීම ඉතාම ප්‍රියජනකය. මක් නිසාද සතිය වඩා පහසුවෙන් පවත්වා ගත හැකි නිසාය. within bracket මමය ඉදිරිපත් වී අතීත සිදීම් ඔස්සේ රැගෙන යාමටත් අනාගතයේ සැලසුම් කිරීමට ඇරීමක් නැතිවම හැම මොහොතේම ඉදිරිපත් වේ. මේ ගැටළු වලට අසු නොවනවා නම් නොවේ. මෙසේ අසු වුවත් අවසානයේදී පරාද උනේ මමයමයි. ඊට කමටාන මේ දක්වා ඉදිරිපත් කරගෙන යාමට ඊරිදා උදෑසන වැඩසටහන විශාල පිටුවහලක් වී ඇත. ඒ වෙනුවෙන් ගරුතර මහා සංඝරත්නයේද අනේක වාරයක් පින් දෙමි. කාර්ණිකව අඩුපාඩු වෙනවා දෙනමින් පාද නමස්කාර කර වැඳ ඉල්ලා සිටිමි. වර්තාව අවසන්.
හොඳයි. එතකොට ඔය කතන්දරේ ඔය විදිහේ අත්දැකීමක් ප්‍රකාශ කරපු එක වටිනවා. මේ විදිහට යෙදිලා පුහුණු කරන බව දැනගන්න ලැබීම සන්තෝසයි. හැබැයි ඔතන තියෙනවා මේ ප්‍රතිපදාව තුළ අමුතු නිකන් උත්ප්‍රාසයක් දනවන අවස්ථා තියෙනවා. ඒ වගේ අවස්ථාවක් තමයි මේ ඔය මම නොවන මමයා හොයන්නේ කවුද? අන්න ඒත් මමයාම තමයි. එයාම තමයි මේ කියාගෙන යන්නේ. එයාම තමයි ඔය පරීක්ෂණය කරන්නේ. මේ ප්‍රියජනක මම නොවන මම ඇයව හොයනවා මම කියලා ඔන්න මමයාම කියාගෙන ගිහිල්ලා එයාම හොයනවා. ඊට පස්සේ කියනවා ඉස්සර නම් මේ මමත්වයක් දැඩි ලෙස දරාගෙන ඉන්න දැන් නම් මම එහෙම නෑ කියලා ඔන්න එයාම ඇවිල්ලා කියනවා. හරි, ඔන්න ඔය විදිහේ අමුතුම කතන්දරයක් ඔය තුල තියෙනවා. භාග්‍යතුන් වහන්සේට ඇවිල්ලා එක්තරා අවස්ථාවක මේ යම් කිසි පරිබ්‍රාජකෙක් වගේ එතනත්ත කියනවා මේ බුදුරජාණන් වහන්සේ මම මේ කිසිවක් විශ්වාස කරන්නේ නැහැ. මේ කිසිවක් මම අදහන්නේ නැහැ. මේ කිසිවක් අදහන්නේ නැහැ. මේ විදිහ කිසිවක් මම පිළිගන්නේ නැහැ කිය කිය ඔහොම විදිහට මොකද්ද ඔය එකක් කියනවා. එතන බුදුරජාණන් වහන්සේ කියනවා ඔබ කිසිවක් පිළිගන්නේ නැහැ කියන එකක් පිළිගන්නව නේද? අන්න එතනින්ම අහු වුණා, එතනම ලොක් වුණා. අන්න මොකද වැඩේ? මේ කියන කතන්දරේ පිටිපස්සේ හැඟවිලා ඉන්නෙත් මමයාම තමයි. එතකොට මමයාම ඇවිල්ලා මමයා කියන ඔන්න මමයා නොවන ස්වභාවයක් මං අත්දැක්කා. ඒකනම් මරු. එයා ලඟ වෙලා ඉන්නවා, ඇය හොයාගෙන යන එක මරු. කවුද මේ කියන්නේ? කියන්නෙත් එයාම තමයි. එතකොට මේක නිකන් අර විසඳලා බේරන්න බැරි විදිහේ පැටලවිල්ලන්නේ මෙතන තියෙන්නේ. ඕකට තමයි කියන්නේ අන්තෝ ජටා බහි ජටා. ඈ තුලුණු ගැට පිටිනු ගැට වැටිලා මේ විදිහේ තියෙනවා. එතකොට ගැට ලෙහන්න එක්තරා විදියක බොහොම සංකීර්ණ උපක්‍රම ඕනේ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. මේක මේ බේලෙහල ඉර කරන්න බැරි තරම් ගැට වැටිච් එකක්. complicated මේ මම නොවන මමයා ගැන කතා කරන්නේ මමයා නම් කොහොමද මේක කරන්නේ කියලා ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. හරි සංකීර්ණයි මේ ජීවිතේ. හරි සංකීර්ණයි මේ ගැටලුව කියලා කෙනෙක් සමහර විට බොහොම වෙහෙසකර පීඩාවකටපත් වෙනවා. මේක ඉවරයක් කරගන්න බැරි වෙහෙසක් පීඩාවක් හරි සංකීර්ණ ස්වභාවයක් කියලා. ඒ වගේ වෙලාවට ඒකට දෙන උපක්‍රමයේ විදියට දෙන්නේ හරිම සරල බෙහෙතක්. කොච්චර සරලද කියනවා නම් ඒක බෙහෙත විදියට පිළිගන්න කැමතිත් නැහැ. පිළිගන්න කැමති නැහැ. මෙච්චර මේ සරල දෙයකින් පුළුවන්ද මෙන්න මේ වගේ සංකීර්ණ මේ වගේ ගැට වැටෙන ප්‍රශ්නයක් විසඳන්න. අන්න පුළුවන් කියන විශ්වාසය තමයි මේ ප්‍රතිපදාව තුළ තියෙන්නේ. මොකද්ද මේ සරල විසඳුම? අන්න කියනවා මෙන්න මේ විදිහේ අපි කියමු මේ වර්තමාන මොහොතක් තියෙනවා. මේ වර්තමාන මොහොත හරිම සරලයි. හැබැයි අපිට එදිනෙදා ජීවිතේ අතීත අනාගත ගැට වැටිලාම මහා බරපතල සංකීර්ණ ජීවිතයක් මතුවලා එනවා. හරි සංකීර්ණයි මේ බලන්නකෝ තියෙන ප්‍රශ්න විසඳලා ඉවර කරන්න පුළුවන් ප්‍රශ්නද මේ. ඈ දවසට පැය කීයක් කල්පනා කරත් අහවර වෙන ප්‍රශ්නද මේ කියලා කියනවා. හරි සංකීර්ණයි කියලා පෙන්නනවා. අපි ආයෙත් කියනවා මේ සංකීර්ණත්වය හැදිලා තියෙන්නේ මෙන්න මේ සරල වර්තමාන මොහොත තුලින්. මේ සරණ වර්තමාන මොහොත තමයි ඔයා ගිහිල්ලා ඔය ගැට දාගෙන පැටලවගෙන තියෙන්නේ. ඔයාට ඕනම වෙලාවක නැවතත් අර කී සරලත්වයට එන්න පුළුවන් කියන විශ්වාසය අපි ඒතනත්තට ලබා දෙනවා. අන්න එතකොට මේ මමයා හැවිල්ල, මමයා පරීක්ෂා කෙරිල්ල, මමයා පිටිපස්සේ යාම ඔක්කොම පැත්තකින් තියලා ඔන්න මං ඇවිදින බව දැනෙනවද? අන්න විලුඹ වදිනවා. ඔන්න මම වාඩි වෙලා ඉන්න බව දැනෙනවද? ඔන්න හුස්ම වැටෙනවා. ඔන්න මම බත් කන බව දැනෙනවද? ඔන්න බත් හපනවා ගිලිනවා කියලා ඔන්න ඒ විදිහට නැවත නැවත මේ සරලත්වයට එන්න. ඒ සරලත්වයම තමයි ඕකට තියෙන විසඳුම. මේ වර්තමාන මොහොතේ තියෙන සරලත්වය මතපදනම් වෙලා මහා සංකීර්ණත්වයක් අපි හදාගෙන තියෙනවා. ඒ සංකීර්ණත්වේ පැටලිලා වෙලිලා අර කෝල්ල බබාගේ අපි දඟලනවා. නමුත් අන්න නැවතත් අර කී සරලත්වයට එන්න බැරි නෑ. ඒක එච්චර දුර නෑ කියන අදහස තමයි මෙතන තියෙන්නේ. ওই ලොකු සංකීර්ණ ගැට වැටුන ප්‍රශ්නෙට උත්තරේ මෙන්න මේ වර්තමාන මොහොත නැමැති සරලත්වය. ඒක බාරගන්න. ඒක බාර ගන්න තේරෙනවා ඔය ප්‍රශ්න ගැටලු සෙවිලි පරීක්ෂා කිරිලි ඔක්කොම පැත්තක තියලා ඔන්න හුස්ම වැටෙන බව වැඩි වැඩියෙන් දැනගෙන, පියවර ගැටෙන බව වැඩි වැඩියෙන් දැනගෙන, බත් කන බව වැඩි වැඩියෙන් දැනගෙන යනකොට අන්න මොකද වෙන්නේ? ඉබේම මාව නිවිලා යනවා. ඉබේම විවේකයක් සැනසීමක් මතුවලා එනවා. ඒ විවේකයේ සැනසීමාවට පස්සේ ඔහේ නිකන් අර මොකද්ද කියන්නේ? ඔය නිකන් බොහොම අර නෙළුම් පතක වාඩි වෙලා ඉන්න හොඳ ජොලියේ සින්දුවක් කියාගෙන ඉන්න ගෙම්බෙක් වගේ තමයි. අර ආචාන්චා හාමුදුරංග පොතක තියෙනවා මේ සුදු හාමුදුරු කෙනෙක් මෙයා හොයාගෙන යනවා මේ ස්වාමීන් වහන්සේව. එතකොට මේ සුදු හාමුදුරුව ගොඩාක් ප්‍රශ්න ගොඩක ඉන්නේ. හරි සංකීර්ණයි උන්වහන්සේගේ ප්‍රශ්න. ඒ ප්‍රශ්න සංකීර්ණ ප්‍රශ්න ගොඩකට පිළිතුරක් විදියට මේ හාමුදුරංග හොයාගෙන යනවා. ත්‍රාන්ද්‍රෝන් හම්බුණාම පළවෙනි දවසේ දකින්නේ මේ පිරිසක් එක්ක කතා කර කර ඉන්න අවස්ථාවක්. එතකොට මේ ස්වාමීන් වහන්සේ හොඳට ග්‍රීන් ටී එකක් බොමින් හරි ඊට පස්සේ නියපොතු කපනවා, බාම් ගානවා, hina වෙනවා, කතා කරනවා, එන ජොලියේ ඉන්නවා. එතකොට මේ ආපු අර ප්‍රශ්නවලින් මිරිකිලා ආපු මේ සුදුහාමුදුරන්ට මේක පේන්නේ හරියට නිකන් මේ හොඳ පොකුණක මේ හොඳ නෙළුම් පතක උඩ වාඩි වෙලා හොඳ ජොලියේ සින්දුවක් කියාගෙන ඉන්න ගෙම්බෙක් වගේ. ඉතින් හිතනවා කල්පනා කරනවා මේක නිකන් අර මේ ආන්දරු නිකන් හරියට අර පොකුණක ජොලියේ සින්දුවක් කියන ගෙම්බෙක් වගේ. ඉතින් මේ විදිහේ ජොලියකින් ඉන්න පුළුවන් නම් අවුරුදු 30ක් කැලවකට වෙලා ඉඳියට පාඩු නැහැ කියලා තමයි උන්වහන්සේ හිතන්නේ. ඈ අවුරුදු 30ක් කැලවකට වෙලා ඉඳියට පාඩු නැහැ මෙහෙම ඉන්න පුළුවන් නම් කියලා හිතනවා. අන්න අර දැකපු බල්මෙන් දැක්මෙන් තමයි එද හිතෙන්නේ. අන්න මේ වර්තමාන මොහොතේ තියෙන සරලත්වය ගැන තමයි ඔය කියන්නේ. අන්නේ සරලත්වය දැක්කම අපිට හිතෙනවා අමාරුයිට අවුරුදු 30ක් විතර යන්න පුළුවන් ඒකට එන්න. ඒත් පාඩු නැහැ. අවුරුදු 30ක් කැලේකට වෙලා ඉඳියට පාඩු නැහැ. මේ විදිහේ විවේක තත්ත්වයක් ගන්න පුළුවන් නම්. අන්න ඒ විවේක තත්ත්වය ආවට පස්සේ අපිට තව දුරටත් අනේ වචන අදාළ නැහැ, වචන අදාළ නැහැ, භාෂාව අදාළ නැහැ, මොන භාෂාවෙන් කිව්වත් තේරෙනවා වගේ. දැන් මේ දවස්වල ගෝලෙක් සෙට්ලා ඉන්නවා, අනේ මොන භාෂාවෙන් කිව්වත් තේරෙනවා, තේරෙන්නේ නැහැ, භාෂාව තේරෙන්නේ නැහැ, කට ඇරගෙන ඇස් දල්ලෝගෙන අහගෙන ඉන්නවා, ඈ තේරෙනවා වගේ ඉන්නවා. ඊළඟට 16 plus ද 6 plus ද කියලා අදාළ නැහැ, එයාට වයසක් නැහැ වැඩි, ඒ උනාට අහගෙන ඉන්නවා නිකන් තේරෙනවා වගේ, ඈ ඉනාරේගෙන අහගෙන ඉන්නවා, ඈ ඔක්කොම නිකන් තේරෙනවා වගේ අහගෙන ඉන්නවා, බොහොම විවේක මනසකින් අහගෙන ඉන්නවා. මොකද්ද මේ, ඈ මේ තේරිලා නෙමෙයි, නමුත් අර අර කී සරලත්වය අර විවේකය අඳුරගෙන තියෙනවා. එතකොට ඒක අපිට ආගම් ભેදයක් අදාළ නැහැ, ಜಾති ભેදයක් අදාළ නැහැ, මේ පාටේ ભેදයක් අදාළ නැහැ, අර විදිහේ අපි කියන්නේ මොනවද භාෂාවල ભેදයක් අදාළ නැහැ, මේදී වයස් පරතරයක් අදාළ නැහැ. වයසක 60 පැනපෝ හොට බිම ඇනුන උන්දෙට්ට වගේ මාර විදිහේ 6 plus කෙනෙකුටත් එකම විදිහේ විවේකයක්. ඉතින් එන්නේ වගේ විවේකයක් ළඟා කරගන්න පුළුවන් යන්න අර වර්තමාන මොහොතේ තියෙන සරලත්වයට එන්න. ඔය සංකීර්ණ ප්‍රශ්නෙට දෙන්නේ මහා නිග්‍රහ කරන විදිහේ පිළිතුරක්. ඔක්කොම ඔබ වලි ගහපාගෙන දැඟලුවට මෙන්න මේක තමයි උත්තරේ කියලා මෙන්න මේ වර්තමාන මොහොතේ තියෙන සරලත්වය දෙනවා. අපි හිතන්නේ මේ ප්‍රශ්නෙකින් එක සාකච්ඡා කරලා පැහැදිලි කළා දිගහැරලා පෙන්නලා මෙහෙම විසඳලායි කියලානේ නෑ. ඔක්කොම දෙවිදි නැවතත් මෙන්න මේ වර්තමාන මොහොත බාරගන්න, නැවතත් මේ සරලත්වය බාරගන්න, නැවතත් හුස්ම වැඩ වෙන බව දැනගන්න, නැවතත් පියවර වැඩ දෙන බව දැනගන්න කිය කිය අර නිකන් අර මහා ප්‍රශ්නෙට නිග්‍රහ කරනවා වගේ. අර ඉස්තර නිකන් පේපර් වල ජෝක් එකක් ලියලා එන්නේ උත්තර ලියාගන්න බැරි ප්‍රශ්න වලට, ජෝක් එක කියවලා හරි ලකුණු ටිකක් දෙයි කියලා අන්නේ වගේ එකක් මෙතන තියෙන්නේ. අර එන ප්‍රශ්න කන්දරාවක් අරගෙන ඉන්න එක්කෙනාට කියනවා හරි ඔය ඔක්කොම ප්‍රශ්න වෙනුවට මේ වර්තමානයේ සරලත්වයට හුස්ම වැටෙන බව දැනගන්න පුළුවන්, පියවර වදින බව දැනගන්න පුළුවන්, බත් කන්න බව දැනගන්න පුළුවන්ද කියලා ගැහුවාම ආරකා හොම්බෙන් යන්නේ. මොකද ඌ හිතනවා මේ ලොකු ප්‍රශ්නයක් හින්දා ලොකු විසඳුමක් ලැබෙයි කියලා. මොකුත් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක හින්දා ඔයකී පරීක්ෂණේ හොඳයි. ඕක නැවත නැවත බලන්න මෙන්න මේ කතන්දරය කියන්නේත් මම යන්නේ. يعني එතන තමයි අවුල තියෙන්නේ. එතනින් තමයි අප අහුවෙලා තියෙන්නේ. මේ මම යන ඇති කරන්න කතා කරන්නේත් මමයා. මේ ප්‍රිය අයව හොයාගෙන යන්නේත් මමයා. මේ මමත්වයක් නැතිනම් හොඳයි කියලා කියන්නේත් එයා තමයි. ඒ ඔක්කොම ඔන්න මේ දිහේ පැටලුමකට ලක් වෙනවා. ඒකෙින්ද ඔය පරීක්ෂණේ නැවත නැවත අර වර්තමානයේ සරලත්වය බාර ගන්න පුළුවන් කොහොමද? අනේ ආකාරයෙන් සිද්ධ කරගෙන යන්න.
එහමයි ස්වාමීන් වහන්ස. අද දින ලිඛිත වාර්තා එපමණයි ස්වාමීන් වහන්ස. වහන්සේට වෙලාවක් තියනවද සූම් ඔස්සේ ප්‍රශ්න?
ඒවා තියෙනවද? තියෙනවද? පස්ස තියෙනවද?
පස්ස ස්වාමීන් වහන්සේ විනාඩි කිහිපයක් ඔබ වහන්සේ ලබා දෙනවා නම් ඉතින් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔව් දැන් මේ අවස්ථාව ඔබට ලබා දෙන්න පුළුවන් සුළු වෙලාවක් ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් සූම් මත ඔසවා ප්‍රශ්න ඉදිරිපත් කරන අවස්ථාව. නදී ඔබට පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
අවසරයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ අද ධර්ම දේශනාව සම්බන්ධයෙන් පොඩි දෙයක් निराකර කර ගන්න හිතුණා. අනුශය කෙලස් ආශ්‍රව තව එකක් කියවන ස්වාමීන් වහන්සේ, මං ඔය ප්‍රශ්නේ කාලෙකට ඉස්සෙල්ලා මගේ ප්‍රැක්ටිස් එකට අදාළ ප්‍රශ්නයක් ඇහුවම ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා ඔය අනුශය කෙලස් මතුවලා එන වෙලාව ඊට පස්සේ මම මේ ඊළඟට කියන්නේ හරියට දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ, මට මතක විදිහට කියන්නේ ඒක දකින්න පුළුවන් අනුවේ ඥාණයෙන් දකින්න පුළුවන් කියන එක කිව්වා ස්වාමීන් වහන්සේ. මට තාම පැහැදිලි නැහැ ස්වාමීන් වහන්සේ, ඒ කරුණු දෙක පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න පුළුවන් නම් බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි.
කරුණු දෙක මොකද්ද කියන්න බලන්න අපෝ.
පළවෙනි එක ස්වාමීන් වහන්සේ ඔය අනුශේඛ කෙලස් මතුවලා එනවායි කියලා කිව්වා. ඒ ප්‍රශ්නේ මං අහුව මං කර පරියන්කේ ඉන්න වෙලාවට ගොඩක් වෙලාවට දකින්න අර තරහ වීම සහ එපා වෙන ගතිය. ඒක කිව්වට පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ මට මතක විදිහට දීපු උත්තරේ තමයි අනුශේඛ කෙලස් මතුවලා එන වෙලාව කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දෙවැනි එක තමයි ඒක දකින්න පුළුවන් විදිය අනුවේ ඥාණයෙන් ඒක දකින්න පුළුවන් කියලා කිව්වා. ඉතින් මට තාමත් පැහැදිලි නෑ ස්වාමීන් වහන්සේ මේ අනුවේ ඥාණයෙන් කොහොමද ඔක දකින්නේ කියලා වෙරලා ඒ කරුණු දෙක පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න පුළුවන් නම් හොඳයි ස්වාමීන් වහන්සේ, තිරුවන් සරණයි.
ඔව් ඒකේ දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් අර කියන විදිහේ ඇවිස්සීමකට ලක් වෙලා එනවනේ. දැන් ඔය ගොඩ පැටලෙන තැනක් තමයි මේ කෙලෙස් අපි කියමු අනුසය විදිහට නිදිගත් ආකාරයෙන් තියෙනවා. එතන නිදිගත් ආකාරයෙන් තියෙනකොට අපිට පුහුණුවක් තියනවාද? අර විදිහට මතුවලා ආපු වෙලාවට පරිඋත්තාන නැගී සිටිය වෙලාවට විතරද පුහුණුව තියෙන්නේ කියලා ඔන්න ඔය විදිහේ පැටලෙවිල්ලක් තියෙනවා. එතකොට අන්න අපි නැති වෙලාවෙත් අර නිදිගත් වෙලාවෙත් අපිට පුහුණුවක් තියෙනවා. කෙලෙස් ඇවිස්සුන වෙලාවට විතරක් නෙමෙයි නේ සිහිය පුරුදු කරන්න තියෙන්නේ. කෙලෙස් ඇවිස්සෙන්න කලිනුත් අපි යම් කිසි විදියක පුහුණුවක යෙදিলা තමයි ඉන්නේ. ඒදිලා ඉන්නකොට තමයි ඇවිස්සලා එන්නේ. හුස්ම බයාගෙන ඉන්නවා කියන්නේ පුහුණුවක්. ඒ පුහුණුව අර නූපන් කෙලෙස් නූපදවීම පිළිබඳ වීරයක් තමයි එතන තියෙන්නේ. ඊට පස්සේ උපන් කෙලෙස් දුරු කිරීම කතාව දෙවෙනි වෙන එකක්. ඒ මුලින් නූපන් කෙලෙස් නූපදවීම පිළිබඳ පුහුණුවක්. හුස්මේ වාර කීපයක් ඉන්න පුළුවන්ද? පියවර කීවහර කීපයක් ඉන්න පුළුවන්ද කියන පරීක්ෂණයක් තියෙනවා. ඒතර ඔය කියන විදිහට ඔය නදීප් කියන විදිහට අන්න අර විතේක අපිට දකින්න ලැබෙනවා මේ විදිහේ පුහුණුවක යෙදিলা ඉන්නකොට මොකද්ද යෙදෙන පුහුණුව අර නූපන් කෙලෙස් නූපද වීම පිළිබඳ පුහුණුවක යෙදিলা ඉන්නකොට අන්න මොකද වෙන්නේ උපන් කෙලෙස් ඇති වෙනවා. ඔන්න දේවල් මතුවලා ආවා. ඔන්න ඒගොල්ල නැගී හිටියා. ඔන්න හිතවිල්ලක් විදිහට නැගී හිටියා. ඔන්න රාගේ විදිහට නැගී හිටියා. ඔන්න තරහ විදිහට නැගී හිටියා. ඔහොම නැගී හිටිනවනේ. අන්න එතකොට ඔන්න ඔය කී විදිහට නුරුස්සනා ගතියක් අපහසුතාවයක් රාගයෙන් තෙත්වීමක් එහෙම නැත්නම් කෝපෙන් දැවීමක් හොන්න විදිහේ දේවල් මතුවලා එනවා. අනේ එතකොට ඒ දේ නැවත නැවත අත්දකින්නවනේ. ඒ අත්දැකීමම තමයි අර කී විදිහට හාත්පස. අද අපේ අද දවසේ වචන වලින් කිව්වොත් පරිඤ්ඤයෝ. පරිඤ්ඤයෝති වදාමි. මේක මේ පිරිසිඳ දැනගත යුතුයි. හාත්පස දැනගත යුතුයි කියන අදහසින් අන කියන්නේ. එතකොට මොකද්ද මේ අර දකින්න වාරයක් ඉවසන වාරයක් හත්පස දැන ගැනීමක් එදෙදි සිද්ධ වෙනවා. අනේ මෙහෙම ඉඳිලා මේ විදිහෙත් තමයි මේක නැගි හිටියේ. මේ විදිහට තමයි මේක ඇවිස්සලා ආවේ. මෙහෙම තමයි මම ඇවිස්ුනේ කීකිය. ඒ දකින්න මුහුණ දෙන වාරයක් පාසා මොකද වෙන්නේ? හත්පස දැකීමක් තමයි වෙන්නේ. හරියට නිකන් හුස්මවල හුස්මේ හත්පස දකින්න අපේ උමනාවක් නැහැ නේ. හුස්ම බලනවා දිගට. හත්පස අත බලන අදහසින් නෙමෙයි බලන්නේ, නිකන් හුස්ම නිරීක්ෂණය කරන අදහසින්. එහෙම කරගෙන යනකොට උස්මේ හත්පස පේනවා. ඒ වගේ මෙන්න මේ ක්‍රියාවලියක ඉන්නකොට දන්නේම නැතුව ඒකේ විවිධ හත්පස විවිධ පැතිකඩ පේන්න පටන් ගන්නවා. ඒකම තමයි ඔය සිද්ධ වෙන්නේ. ඒකම තමයි පළවෙනි පොයින්ට් එක. අර කී ක්‍රියාවලිය නැවත නැවත අත්දකින්න සුළුව. ඒකත් ඒකට මුහුණ දෙන සුළුව. කල් ගෙවනවා. ඊට පස්සේ දැන් ඔය අපි කියන්නේ නදීප්ට දෙවනි කොටස විදිහට ඉදිරිපත් කරන්නේ අර විදිහට මම කෙලෙස් නැතුව ඉන්දියා. කෙලෙස් නැතුව ඉන්දියා, එහෙම නැත්නම් කෙලෙස් වල නිදිගත් ස්වභාවයක් එක්ක මම ඉන්දියා. ඊට පස්සේ ඔන්න මම යම් කිසි විටකදී කෙලෙස් ඇවිස්සුන ස්වභාවයකට ආවා. අන්න මොකද උනේ? ඒ විදිහේ අපි කියන්නේ සූදානමක් අපි තුල ඇති වෙනවා. අන්න නැවත නැවත මේක අත්දකින්නකොට තේරෙනවා මෙහෙම නිදිගත් ස්වභාවයක ඉඳිය කෙලෙස් ඔන්න නැගී හිටියා. අනිත් දවසෙත් මේක වෙන්න පුළුවන්. මේ විදිහයට තමයි මේක වෙන්නේ කිය අපි තුල අර නිකන් අර සපෝටින් ස්ට්‍රක්චර් එකක් වගේ එකක් යනවා. සාමාන්‍ය කමඨහන් වර්තාවක් ලියනකොට අන්න මොකද වෙන්නේ? කමඨහන් වර්තාවක් ලියනකොට ලියන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක්ට දකින්න පුළුවන් සක්මනේදී පරියන්කේදී කමඨහන් වර්තාව ලියන විදිය පිළිබඳ කතන්දරයක් ගෙතෙනවා. ඒක මහා වාතයක් විදිහට තමයි දැනෙන්නේ. අද දවසේ වார்த்தාව ගත්තා ඒක තියුණා. නමුත් අන්න ඒකත් සපෝටින් ස්ට්‍රක්චර් එකක් නේ. අරකට උදව් උපකාර කරනවා. අන්න ඒ වගේ ඒ ඒකෙන්නේ කවදාන් වார்த்தාවක් ලියවිලා එන්නේ. අන්න ඒ වගේ දැන් මෙතන මේ නිදිගත්ත කෙලෙස් අත් දකින්න ඒක නැගී හිටිනවා. නැගී හිටියට පස්සේ ඇවිස්සුනාට පස්සේ මෙහෙමයි මම උනේ කියලා නැවත නැවත මේ අත්දැකීම හරහා යනකොට අපි තුල ඒකට පෙර සූදානමක්, ඒකට යම් කිසි විදියක ණය ක්‍රමයක දැන ගැනීමක්, හඳුන ගැනීමක්, සූදානම් වීමක් වගේ දෙයක් අපි තුල සිද්ධ වෙනවා. අන්න ඒක තමයි ඔය දෙවෙනි පොයින්ට් එක. ඊළඟ දවසේ යනකොට ඊට වැඩිය ටිකක් සූදානම්. මේ විදියට මේ වගේ දෙයක් මතුවලා යනවා කියලා, ඒ මතුණහම මම මෙහෙම කළ යුතුයි කියන යම් කිසි විදියක පෙර සූදානමක් උත්සාහයක් අපි තුල තියෙනවා. අන්න ඒ විදිහේ කොටස් දෙකකින් නැවත නැවත පිරිසිඳ දැන ගැනීමක් අවශ්‍යයි. නැවත නැවත මුහුණ දීමක් අවශ්‍යයි. පිරිසිදු දැනගන්නවා කියලා කියන්නේම නැවත නැවත මුහුණ දෙනවා. හරි, නැවත නැවත මුහුණ දීමට තියෙන ශක්තිය තමයි අවශ්‍ය. නැවත නැවත ඇවිස්සෙන්න ඕනේ. ඇවිස්සෙන අවස්ථාව අපි දන්නේ නැහැ. දැන් කෙනෙක් ඇවිල්ලා අපිට බයින අවස්ථාව අපි දන්නේ නැහැ නේ.
එහෙමයි.
අපිට සූදානමෙන් ඉන්න බෑ මේ වෙලාවට. ඔෆිස් එකට ගිහිල්ලා මෙයා මේ වෙලාවේ ඇවිල්ලා බණී මේ වෙලාවේ හිතරින් දෙන විසිදුීමක් වෙයි කියලා සූදානම් වෙන්න බෑනේ. ඒ ගොඩ දෙනෙට වර්ධින්නේ එයා හිතනවා මේ කලින් සූදානම් වෙලා ඉන්න පුළුවන් වළියක් සෙට් වෙන වෙලාව මම නිකන් සූදානම් වෙලා හිටපු දවසට දෙන්නම් කියලා තමයි ඉන්නේ. ඉතින් කියනවා වළියකට පස්සේ දවසකට අමාරු මිනිස්සයා මොකද පවුලට තමයි සූදානම. වළිය වෙලාවේදී සූදානම් නැහැ. ඉතින් එකම දෙයයි තියෙන්නේ සිහිය පිටවගෙන ඉන්න විතරයි තියෙන්නේ. වළිය කොයි වෙලාවෙයිද දන්නේ නැහැ. වළිය කෙනකම් බලාගෙන ඉඳිල්ලකුත් නැහැ. ඒ වෙනුවට සිහිය පිටවගෙන ඉන්නවා. සිහිය පිටවගෙන ඉන්නවා. අර පැකට් කරපු උත්තර නැහැ. සිහිය පිටවගෙන ඉඳියාම ඒ වෙලාවට මොකක් හරි නිකන් ශිල්පයක් අර නිකන් මොකද්ද ගට් එකෙන් ශිල්පයක් මතුවලා එනවා. බොක්කේ ශිල්පයක් මතුවලා එනවා. ඒකම තමයි ක්‍රමවේදී. ඉතින් මේ විදිහේ මූණ දීමක් නැවත නැවත සිද්ධ කරමු කියලා තමයි කියන්නේ වෙන්නේ නේද?
එහෙමයි ස්වාමීන් වහන්සේ. සමහර වෙලාවට ඒක වැඩ කරනවා. සමහර වෙලාවට ඉතින් මම පරදිනවා ඉතින්.
පරදිලා කියලා පරදිලා නැහැ නේ කවදාවත්. පරදින එකත් දිනුවක් තමයි. ඒ හරි ධර්ම තියනවා නම්. එහෙම හැමදාම දිනනවා කියලා එකක් නැහැ. හොම්බෙන් යනවා. හොම්බෙන් යනවා. පවුවදාට ආවෝ තෙල් ටිකක් ගාගෙන නැගිටිලා ඉදිරි ගාගෙන කොහම හරි ෆයිට් එකේ ඉන්නවනේ.
එහෙමයි සර්.
ෆයිට් එකේ ඉන්නවා. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. එහෙම නැතුව හැමදාම දිනයි දිගටම දිනයි එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. අනිවාර්යයෙන්ම වැටෙනවා, වර්ධිනවා, පරදිනවා. නැවත පවුවදාට ආපහු ඒකත් ලෙසන් එකක්. අන්න ඒ කෙනාට කවදාවත් පැරදිලි නැහැ. එයාට තියෙන්නේ ඔක්කොම ලෙසන්ස් විතරයි. ඒ අනතුර අපි ගන්න ඕනේ. අපි කියන්නේ මොකද්ද? මේකට හොඳ වචනයක් කියනවා. මේ අද කාලේ වචන වලින් කියනවා නම් මේ ඒ අපි අසරණ වෙන්න, අනතුරකට ඉඩ දෙන්න, ඒ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න, ඒක එච්චර මනාප දෙයක් නෙමෙයිනේ. නමුත් ඒ දීම අවශ්‍යයි. ඒක තුලින්ම තමයි පුණුවක් වර්ධනය වෙලා එන්නේ. මේව නැත්තම් ජීවිතේ අපි කියන්නේ අපි යම් කිසි විදියක අසරණ වෙච්ච, යම් කිසි විදියක අනතුරකට මුහුණ වෙච්ච අවස්ථා තමයි අපිට පාඩම ගන්නන්නේ. අන්නේ ඒ වගේ අවස්ථා තමයි ඔය කියන්නේ. ඉතින් ඒවා මුණ දීමෙන්ම තමයි කරන්න වෙන්නේ නේ. ඒකම තමයි පිරිසිදු දැනගන්නේ.
එහෙමයි සාරණාස. බොහොමත්ම තින් සාරණාස වටිනා උත්තරයක් සෑහෙන වෙලාවකින් සාරණාස කියලා දුන්න. බොහොමත්ම තින් සාරණාස. තිරුවන් සරණයි.
ඔබට අවස්ථාවක් තිබෙනවා ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කිරීමට. සාරණාස පොඩි කාරණාවක් වාසේ මුණ ගැහිච්ච වෙලාවේ අහන්න ඉතුණා. සනස මේ අද කලින් කිව්ව මේ ලිඛිත වාර්තාවෙද දැන මම ගැන කරපු ප්‍රකාශනයත් සමග සනසේ වර්තමාන මොහොතේ ඉත දීපු පිළිතුර හුඟක්ම හොඳට වැටහුණා. සනසේ මේ දැන් අපි සතිය පිටන වෙලාවටත් අපේ දැනෙන ඉන්ද්‍රිය අය හරහා ඒ වෙලාවත් මම ක්‍රියාත්මක වෙන බව වැටහෙනවා. දර්ශනවලස මම නැති වෙලාවක් විදියට මම කලින් හිතාගෙන හිටියා. දැන් ඉන්ද්‍රිය වලට නොදැනෙන හිස්තන වගේ දැනක් මම නැහැ කියලා. සවනස මේ මෑතක ධර්ම දේශනාවල නිතරම ඇහෙනවා ලොකු ස්වාමීන් වහන්සේගේ මම නැහැ කියන්නේත් මමයා කියලා. මට ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් වහන්සේකින් දැනගන්න කැමතියි.
ඔව්, අත්තපටිලාභ. අත්තපටිලාභ එක්කෝ මේ ඕලාරික කය මේ විදියට මම යා කියලා අල්ල ගන්නවා, ආත්මය කියලා අල්ල ගන්නවා. එහෙම නැත්නම් මේ විදියට මේ රූපී ස්වභාවයක් හුස්ම දැනෙනවා. හුස්ම දැනෙන කොටත් නිකන් මමත්වයක් එහෙම ලොකුවට දනවන්නේ නැහෙනි. ඒක හරිම ප්‍රණීත ස්වභාවයක් විදියට තමයි දැනෙන්නේ. මේ හුස්මේ ගිලිලා හුස්ම බලන අදහසක් කර නැතුව හුස්මේ මත් වෙලා අපි ඉන්න වෙලාවක් ගන්න. ඒක හරිම ප්‍රණීත ස්වභාවයක්. ඒකේ එහෙම ඔලාරික මමත්වයක් පෙන්වුම් කරන්නේ නැහැ. රූපී ස්වභාවය තියෙනවා. එහෙම නැත්නම් මනෝමය කියලා කියනවා. ඊට පස්සේ තුන්වෙනුව අර විදිහට අරූපී. ඒ කියන්නේ මේ හිස්තැනක උස්ම දෙක අතර හිඩක් හිඩකසක මුකුත් ඔක්කොම දුර වෙලා ගිහලා නැකන් ඔහෙ ඉන්නා වගේ ගතියක අපි ඉන්නවා. එතකොට ඒක ඊට වැඩිය සියුම් විදියට තමයි පෙන්වන්නේ. එතකොට ඕලාරික මනෝමය අරූපී විදියට ඔන්න විදියට මට්ටම් තුනක් විදියට පෙන්නනවා. මේ ආත්මය කියන වචනයෙන් තමයි සඳහන් කරන්නේ. ආත්මය කියන වචනේ තමයි සඳහන් කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ආත්මය කියන වචනේ ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කළා මෙතනට දාන්නේ අත්පටිලාභ, ආත්ම ප්‍රතිලාභ. එහෙම නැත්නම් මේ නිකන් ඒකේ නිකන් ඒකේ ප්‍රතිඵලයක් විදියට අත්දකින්න අවස්ථා තුනක් විදියට තමයි පෙන්වන්නේ. ඉතින් ඕකේ වැඩේ තියෙන්නේ ඒ ගොඩ දෙනෙක්ට, එහෙම නැත්නම් අර කවුද කියන්නේ ඔය ඒ දවස්වල ඉන්දිය බ්‍රාහ්මණයන්ට ඒ තවුසන්ට වැරදුන දේ තමයි ඒගොල්ලෝ හිතුවා මේ ඕලාරික කය නම් අපෝ ඒක නම් මහ ජරාවක්. මේ රූපී ස්වභාවයෙන් මොකද්ද අවුලක් තියෙනවා. හැබැයි අරූපී ආකාරය නම් අන්න අනිවාර්යෙන් මේ මමයා නැති, එහෙම නැත්නම් මේ ස්ථිර දෙවියන් වහන්සේ හා සම වුණු ස්වභාවයක් තමයි මේක කියලා ඒක අල්ලගත්තා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඔය මට්ටම් තුනක් පෙන්නලා පෙන්නුම් කරන දේ තමයි එක මට්ටමකත් අල්ලන්න එපා කියලා. කොයි දේ අල්ලගත්තත් ගැලවුමක් නැහැ සංසාරේ. ගැලවුමක් නැහැ. එතකොට ඔය අපි ඔය කී අතිසියුම් ආකාරය අල්ලගත්තාම අතිසියුම් විදියට සෑහෙන සංසාරේ කාලයක් ඉන්නත් පුළුවන්. ඈ බුදුවරු පහළ වෙනවා මියදෙනවා ඒ දන්නේත් නැහැ. ඒ සෑහෙන කාලයක් එන්නේ නැහැ. මොකද හොඳම එකෙන් අල්ලලා තියෙන්නේ. හොඳම එකෙන් අල්ලලා තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි මට්ටම ඇල්ලුවොත් අච්චර නැති වුණත් ඒත් ඔන්න සෑහෙන කාලයක් ඉන්න පුළුවන්. හොඳට ජොලි කර කර කකා බිබි ඉන්න පුළුවන්. තුන්වෙනි මට්ටම ඇල්ලුවත් උපදෙමින් මැරෙමින් දිරමින් කොහොම කොහම හරි ඒ සෑහෙන කාලයක් ඉන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට ඕක ඔය සියුම් වුණා කියලා වැඩි ගැටෙලිහිලා නැහැ. ගැටෙලිහිලා නැහැ. අපි ඔය මමත්වයක් නැහැ කියලා අල්ලගත්ත ස්වභාවෙත් දැඩි මමත්වයක් තියෙනවා. අර මුල් කීයට වැඩිය හරි භයානකයි. ගොඩ ගන්න බෑ. ඒකනේ බුදුවරයෙකුත් මග ඇරලා යනවා. ගොඩ ගන්න බෑ. ඔය මොකද්ද ඔය කියන ඔය බ්‍රහ්මජාල සූත්‍රයේ එහෙම පෙන්නුම් කරනවා. මෙන්න බලන්න මේ විවිධ මතවාද, විවිධ අසුවීම් කියලා මේ ගෙනහලා දක්වනවා. 44ක් පෙන්නනවා මේ අනාගතය පිළිබඳ, 18ක් පෙන්නනවා අතීතය පිළිබඳ. ඔය විදිහට 62ක් තියෙනවා මහණෙනි. මේයින් පිට වෙන දිට්ටි නෑ, මේයින් පිට තව ඉතුරු වෙලා නෑ කියලා අන්න බඹදැලක් ඉතින් ගෙනහලා දාන්න. ඉතින් ඔහොම කිව්වාම ආනන්ද හාමුදුරුවෝ අහනවා, භාග්‍යතුන් වහන්සේ හරි අලංකාරයි, මේ ධර්ම කාණ්ඩය හරි ගැඹිරයි, මේ ධර්ම කාණ්ඩය මේකට අපි මොකද්ද කියන්නේ නම? එතකොට ආනන්ද හාමුදුරන්ට යෝජනා කිහිපයක් බුදුරජාණන් වහන්සේ දෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා, ආනන්ද උඹ කැමති නම් මේකට බඹදැලක් කියපන්. ආනන්ද උඹ කැමති නම් මේකට දිට්ටිදැලක් කියපන්. ආනන්ද උඹ කැමති නම් මේකට මේ විදිහේ ධර්මදලක් කියපන්. උඹ කැමති නම් මේකට තව මොකද්ද කියපන් කියලා ඔන්න ඔය විදිහට ඔප්ෂන්ස් ගණනාවක් ආනන්ද හාමුදුරන්ට දෙනවා. මොකද මේ විදිහේ යම්කිසි ගම්භීර ධර්මතාවයක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. කැමති නම් ආනන්ද ඔබ මේකට ධර්මජාලයක් කියන්න, කැමති නම් ආනන්ද ඔබ මේකට දිට්ටිදාලයක් කියන්න, කැමති නම් ආනන්ද ඔබ මේකට අර්ථජාලයක් කියන්න. මොකද මේක තුල තමයි අන්න ඔක්කොමල අහුවෙලා ඉන්නේ. එක්කෝ ඕලාරික මට්ටම අල්ලනවා, අර ඕලාරික කය. එක්කෝ අර විදිහේ රූපී ස්වභාවයක් අල්ලනවා, අර විදිහට ප්‍රනීත රූපී ස්වභාවය. එක්කෝ අර විදිහට අරූපී ස්වභාවයක් අල්ලනවා, අර විදිහට අතිසියුම් ආකාරය. ඒක ඇල්ලුවත් ගැළවීමක් නැහැ. ඒක ඇල්ලුවත් ගැළවීමක් නැහැ. ඉතින් මේ ඔක්කොම දැලක් දාලා, ගැට ගහලා, මල්ලකට දාලා පෙන්නලා බුදුරජාණන් වහන්සේ කියනවා, ආනන්ද උඹ කැමති නම් මේකට අර්ථජාලයක් කියපන්. උඹ කැමති නම් මේකට ධර්මජාලයක් කියපන්. උඹ කැමති නම් මේකට දිට්ඨිදාජාලයක් කියපන්. එහෙම නැත්නම් ආනන්ද මේකට සංග්‍රාම විජය කිව්වත් හරි. මොකද තියෙනව තෙවුනේව ඔක්කොම මරලා ඉවර කළා. ඉතුරු කළා නැහැ ටෝටලු. එකෙක්වත් ඉතුරු වෙලා නැහැ. ඒකත් ඉතුරු වුණා නම් සංග්‍රාම විජයක් වෙන්නේ නැහැ නේ. ඔක්කොම සුද්ධ කළා දාලා, මරලම දාලා, ෆිනිෂ් කළා දාලා තියෙනවා. අන්න ඒ විදිහේ ක්‍රමවේදයක් තමයි මෙතන තියෙන්නේ. එහෙම නැතු ඔය කී විදිහට අතිසියුම් ආකාරය ඇල්ලුවා කියන්නේ මොකද? හොඳම එකෙන් තමයි හම්බ වෙන්නේ. ආයි නිකන් අර නිකන් කනබන ජොලි කරන එක නෙමෙයි හම්බ වෙන්නේ. ආයි ලොවෙත් නැහැ බුදුවරු පහය වෙනව නැති වෙනව දන්නේත් නැහැ. මොකද අර අතිම සියුම් එක අල්ලලා තියෙන්නේ. බේතෙන් හැදිච්ච ලෙඩ කනබොන මිනිස්සුන්ට නෑ ඔය ලෙඩේ. අර කාලබීලා ජොලි කරලා ට්‍රිප් යන කට්ටියට නෑ. ඒගොල්ලන්ට තියෙන්නේ අර ඕලාරික කයනේ. ඒකනේ ඒගොල්ලන්ගේ ආත්ම පටිලාභේ විදිහට ඒගොල්ලෝ ආත්ම පටිලාභනේ ආත්මේ විදිහට ඒගොල්ලෝ අල්ලන් ඉන්නේ. ඊට පස්සේ ටිකක් භාවනාවට බැස ගත්ත කෙනෙක් ඔන්න රූපී ස්වභාවය අල්ලනවා. ඈ එයා ඒක ආත්මය කියලා අල්ල ගන්නවා. තව කෙනෙක් අන්න අරූපී ස්වභාවය අල්ලනවා. ඒක ආත්මය කියලා අල්ල ගන්නවා. ඉතින් කොහොමද ඇල්ලුවත් ලෙඩක්. ඒකේ හොඳම වැරදි තමයි ඔය හිස්තැන විවේකයේ ස්වභාවය බිඳෙන්න දෙන්න. අන්න බිඳෙනකොට තේරෙනවා ඔන්න අල්ලගෙන ඉන්න තරම. බින්දිලා බව හැදෙන්න දෙන්න. හැදෙනකොට තේරෙනවා ඔන්න නැවතත් පෙන් බඳිනවා ආයි යන්තම් විවේක වුණා කියලා. හැදුන එක ආපහු බිඳෙනවානේ බිඳෙන්න දෙන්න. අන්න ඒ විදිහට නැවත නැවත මෙන්න මේ අත්පටිලාභ මේ තත්ත්ව තුනම අල්ලන්න එපා කියලා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය. ඇල්ලුවානේ අර බඹදැලට අහු වුණා. එතනින් අර සංගාම විදිය තමයි. ඉතින් ඊට පස්සේ එතන අන්න ඒකට අහු වෙලා නැසිලා යන්න පුළුවන්. ඉතින් මේ විදිහ අදහසක් තමයි තියෙන්නේ. ඒ කියන කතාව හරි.
එහෙනම් සමහරවිට බොහොමත්ම පින්නේ කියන හොඳට වැටුණා. ඒ වංශ කිව් විදිහට ඒකත් හැම එකක්ම අතරින් එක තමයි. ඒකට කැමැත්තක් තියනවද කියලා හොයලා බලලා ඒකත් පැරෙන්න සරසන එක තමයි කියලා වැටුණා සමහරවිට.
හරිනවා කියලා අතරින්නත් බෑ. ඒකයි ලේඩේ තියෙන. දැන් සමහරු කියන මේ ප්‍රශ්නේ මට එපා. ප්‍රශ්නේ යන්න කියලා කියන. අර නිකන් නයිහාවි යන්න කියලා කියන්නේ. නයාට කන් ඇහෙන්නේ නෑ. ඌ කිව්වට ඕක ගණන් ගන්නෑ. ඉතින් අපි හිතනවා අපි කියපු එකට ගියේ කියලා. එහෙම යන්නේ නෑ. ඒකෙන් හින්දා එකම දේ තමයි භාවනාවේ ඉන්නකොට බලන්න මේ විදිහේ විවේක තත්ත්වයක් මතුවලා එනකොට ඒකට මගේ තියෙන මනාපේ විවේක තත්ත්වේ බිඳෙනකොට ඒකට මගේ තියෙන අමනාපේ අන්නේ මනාප අමනාප දකින්නසුලුව භාවනා කිරීම තමයි ක්‍රමවේදී.
එහෙමයි සම්මනංග බොහොමත්ම පිං තේරුවන් සරණයි. චින්තික ඔබට පුළුවන් දැන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
අවසරයි ස්වාමීන් වහන්ස, ස්තුති අවස්ථාව ලබා දුන්නට. ස්වාමීන් වහන්ස, ඒ කියපු ප්‍රශ්නෙම තිබුණ බොහොම කාලයක් මට දැන නෙමෙයි අවසානේ කියලා වැටිලා තිබුණා. නමුත් මොකද්ද කරන්න කියලා තේරෙන්නේ නැතුව හිටියේ. මේ මෙහාට යන්න ඒක අනිත් එක ස්වාමීන් වහන්ස, මේ සක්කාය විච්ඡය කියන්නේ මම කියන එක නෙමෙයි. ඒකට මේ පංචස්කන්ධය සක්කාය විච්ඡය කියලා අහලා තිනේ. ඒක ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ස්වාමීන් වහන්ස?
ඔය කියන්නේ පංචපාදානස්කන්ධයට
එහෙමයි
සංකල්පයි සක්කාය කියන නමය දෙනවා. ඒ කියන්නේ මේ මිටියක් මිටියක් බැඳගෙන තියනවා. ඒ මිටිය මම මගේ ආත්මය කියලා මේක අල්ල බදාගෙන මේක අල්ලගෙන ඉන්න ස්වභාවයක් වගේම මේක පදනම කරගෙන මේක මත හිට ගන්න ස්වභාවයක් වගේ දෙයක් අපි තුල තියෙනවා. එතකොට මොන විදිහේ මේ යම් කිසි විදියක මේ සක්කාය කියන පංච උපාදානස්කන්ධේ මේ මම මගේ ආත්මය කියලා දික්ටි සහගත එහෙම නැත්නම් ඒක දැඩි ලෙස ගැනීමක් වගේ දෙයක් අපි තුල තියෙනවා. එතකොට ඒ විදිහේ ග්‍රහණයක් තියෙනවා. ඉතින් අර විදිහට විවේක ස්ථානයක් අඳුනනවා. එතනින් එහාට යන්නේ කොහොමද කියන ප්‍රශ්නේ අහන්නේ. එහෙම නැත්නම් මේ රූප ස්වභාවයේ ඉක්මෝල යන්නේ කොහොමද කියන ප්‍රශ්නේ අහන්නේ. කොහොමද මේ අරූපී ස්වභාවයේ ඉක්මෝල යන්නේ කොහොමද කියන ප්‍රශ්නේ අහන්නේ. මේ කය ඉක්මෝල යන විදිහ අපි කොහොමද දන්නවනේ? මේ හුස්මට සිහිය ගත්තා කියන්නේම අන්න ඕලාරික කය ඉක්මෝල ගියා. දැන් වෙන්නේ ඕලාරික කය වෙනුවට දැන් මනෝමය රූපී ස්වභාවයක් තමයි ඒ තුල තියෙන්නේ. ඊට පස්සේ රූපී ස්වභාවය අල්ල ගන්නවා. ඒක සක්කාය කර ගන්නවා. ඒක මගේ ආත්මය කියලා ග්‍රහණය කර ගන්නවා. ඊට පස්සේ ඒක ඉක්මෝල යන්නේ කොහොමද? අන්න හුස්ම බිඳිලා යනවා. හුස්මට කරදර බාධක මතුවලා එනවා. හුස්මාතරට ශබ්ද මතුවලා එනවා. හුස්මාතරට සිතවිලි මතුවලා එනවා. එතකොට අපි මේකට හරි විරුද්ධයි. අපි කියනවා අයියෝ මේ අමාරුවෙන් උපයගත්ත හුස්ම බිඳිලා යනවා. මේක මහා කරදරයක්. මේ හිතවිලි මහා කරදරයක් කියලා. අන්න අර මම මගේ ආත්මය කියන ස්ථාවරේ පවත්වන්න උත්සාහ කරනවා. නමුත් එයා ටික ටික උත්සාහ කරලා තේරුම් අරගෙන නැවත නැවත පුහුණු වෙලා අන්න දවසක මේ හුස්ම කියන දේත් අනිත්‍ය වෙනවා. මේ හුස්ම කියන දේත් අතහරින්න වෙනවා කියලා තේරුම් ගත්තොත් අන්න යාට ටිකෙන් ටික තේරෙන්න ගන්නවා මේ හුස්ම අතර තියෙන හිස්තැන, මේ ශබ්ද අතර තියෙන හිස්තැන, මේ හිතවිලි අතර තියෙන හිස්තැන. ඒක වැඩි වැඩියෙන් ප්‍රණීත වෙනවා. ඒක වැඩි වැඩියෙන් ප්‍රණීත වුණාම අන්න දවසක ඒක හොඳට ඉස්මතු වෙලාම ඔන්න කියනවා මේක නම් මරු. මෙතනින් එහාට නිවනක් නෑ. මේක තමයි භාවනාව. මෙතනම තමයි ඉන්න ඕනේ කියලා අන්න ඒක අල්ල ගන්නවා අරිට වැඩිය ග්‍රහණිකින්. ආයි අල්ලන්නේ නිකන් අර කිනිතුල්ලා ඇල්ලුවා වගේ තමයි අල්ලන්නේ. ආයි යන්න අල්ලන්නේ නෑ. ඒකම දැඩි ලෙස අල්ල ගන්නවා. අර දෙකටම වැඩිය දැඩි ග්‍රහණිකින් මේ දේ අල්ල ගන්නවා. මොකද මේක හරි ප්‍රණීතයිනේ. මේක හරි විවේකයිනේ. නමුත් එයාට කියන්න ඕනේ ඔය විවේකේ තියලා කැඩිලා යනවනේ. අන්නේ කැඩෙනකන් ඉන්න. කැඩිලා තව ටික වෙලාවක් ඉියොත් ඉඳියොත් ඉවසගෙන ඉඳියොත් ඔන්න ආපහු ඇවිස්සලා ආපහු තැම්පත් වෙනවා.
අර විදිහට චක්‍ර කැරකීමක් තියෙනවා. මේක ඇවිස්සෙනවා තැම්පත් වෙනවා, ඇවිස්සෙනවා තැම්පත් වෙනවා. ඔන්න ඒ හුවමාරුවට ඉඩ දීම තමයි ක්‍රමවේදය. ඔන්න ඒ හුවමාරුව සඳහා විලින් එයා ඒ සඳහා ඉඩ කඩ දෙනවා. ඒ හුවමාරුව වෙන්න අවස්ථාවක් දෙනවා. ඒ හුවමාරුවම තමයි භාවනාව කියලා හිතාගෙන ඉන්නවා. අන්න එතකොට තේරෙනවා මේක මට්ටමක්වත් ග්‍රහණය නොකරන, මේ කොයි මට්ටමකට ගියත් මනාප අමනාප ඇති නොවන ස්වභාවයක් අපි තුල මතුවලා එනවා. කොයි මට්ටමකට ගියත් කියලා මං කිව්වේ එතකොට ආදාර ඕලාරික කයට ගියත්. ඒ කියන්නේ අර ලෝකේ ලෝකයේ ගිහිල්ලා ගැටෙන වෙලාව. ඈ මිනිස්සු එක්ක ගැටෙන, රැකියාවට යන, අර විදියට නපුරු වචන අහන්න වෙන, අර විදියට ඇවිස්සෙන රූප දකින්න, මෙන්න මේ විදියෙ ඉඩ කඩ. ඒකෙදිත් ඇවිස්සේ ඒකටත් ඉඩ දෙනවා. ඒකටත් අර විදියට කැඩිලා බිඳිලා ඇවිස්සලා එන්න ඉඩ දෙනවා. අන්න ඒ විදිහේ ඉඩ කඩක් තමයි අවශ්‍ය. ඒතර කොයි මට්ටමවත් අල්ලගන්න නැති ස්වභාවයක් නේ. එහෙම නැත්නම් ගොඩනේ කියනවා අර විවේකේ ඉඳලා අර ගමට යන්න බෑ. අර ඇවිස්සෙන පරිසරයට යන්න බෑ, වැඩට යන්න බෑ. හැමදාම විවේකෙම ඉන්න ඕනේ කියලා නෑ. ඔය මට්ටම් තුනම අල්ලගන්න නැති ස්වභාවයක් තමයි නියම විවේකය. ඒ සඳහා ඒවට හැදෙන්න දෙනවා, බිඳෙන්න දෙනවා. හැදෙන බිඳෙන එක ස්වභාව ධර්මයට අනුව සිද්ධ වෙනවා. අන්න ඒකට ඉඩ දීම විතරයි භාවනා යෝගියාගේ කළ යුක්ත.
හොඳයි ස්වාමීන් වහන්සේ, බොහොම පැහැදිලි වුණා. පෙරුවන් සරණයි.
පෙරුවන් සරණයි.
එහෙනම් ස්වාමීන් වහන්සේ, මම දැන් කාල වේලාවත් අවසන් වෙලා තියෙන ස්වාමීන් වහන්සේ, මේ ප්‍රශ්න නැති බවයි පේන්නේ. අද දිනත් ඔබගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රශ්න වාරයක් ධර්ම දේශනාවත් පවත්වාපු වෙනින් විශාල අනුග්‍රහයක්, විශාල මෙහෙවරක් කරා කියලා කියන්න පුළුවන්. ඔබ වහන්සේ කරපු සීලම පිං ඔබ වහන්සේගේ භවනා ජීවිතය ඉදිරියට කරගෙන යාමට ශක්තිය බල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. නදීප් පද්ම, ඔබට එනම් බාරයි ඉතිරි කොටස.
බොම් පිං බන්දුල, දැන් මං නදී ප්‍රාරාධනා කරනවා ස්වාමීන් වහන්සේට වන්දනා කිරීමටත් පුණ්‍යානුමෝදනාවට.
බොහොමත්ම පිං පද්මනන්දා, අවසරයි ස්වාමීන් වහන්සේ පුණ්‍යානුමෝදනාව සිදු කිරීමට අද දිනේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, අද දිනේ අප වෙනුවෙන් විශාල කාල වේලාවක් ගත කරලා වෙනදටත් වඩා ප්‍රශ්නාව, වෙනදටත් වඩා වාර්තා ලැබුණා. ඉතින් ස්වාමීන් වහන්සේගේ වටිනා කාලය අප වෙනුවෙන් යෙදුවා. ඒ වෙනුවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට අත් වූ කුසලාන කුසල් ස්වාමීන් වහන්සේගේ නිදුක් නිරෝගී සුවපත් භාවය අත්වීම පිණිස වේවා. ස්වාමීන් වහන්සේගේ ඒ ප්‍රාථනීය බෝධිකේ නිවන් සම්පත්‍ය අවබෝධ කරගන්න මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ වැඩසටහනට අපිට මූලිකත්වයෙන් උපදෙස් දුණු ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේටත් මේ පින් අනුමෝදන් කරමු. ඉස්සරණ වාසී සීලම ස්වාමීන් වහන්සේලාත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ කටයුතු වලට අනුග්‍රහය දක්වන පෙනෙන නොපෙනෙන සීලම් බලවේග මේ පින් අනුමෝදන් වෙත්වා. අපගේ මළගිය ඥාතීන් ඇතුළු පින් කැම් සීලම් සත්‍යෝ මේ පින් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි ගාථා කියමු. එත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ බුතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛං ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛං තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛං තුමන් පරන්ති. අපගේ මළගිය ඥාතින්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ. අපගේ ප්‍රාර්ථනා ගාතාව ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. වහන්සේ වන්දනා කිරීමට අවසරයි.
හොඳයි.
උකාස වන්දාමි බන්තේ.
සුඛි හොන්තු.
මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
උකාස ద్వාරත්‍රේන කතං සබ්බං අච්ඡං කමත මේ බන්තේ.
අමාමි කමිතබ්බං.
උකාස කමාමි බන්තේ.
සුඛේ හොන්තු.
ဒုတိယံපි උකාස කමාමි බන්තේ.
සුඛේ හොන්තු.
තතියම්පි උකාස කමාමි බන්තේ.
අභිවාදන සීලස නිච්ඡං වදාපචායිනෝ චතරෝ ධම්මා වදන්ති ආයවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පස්සිතුං වන්දි තුං වරං. සාරිපුත්තාදි තේරාණං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.
හැමදෙරටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. බොහොමත්ම පිං.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.